තෙරුවන් සරණයි.
අපි හිතන් ඉන්න නිවනයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත නිවනයි එකම දෙයක්ද? එහෙම නැත්නම් අපි හිතන් ඉන්න සීලයි උන්වහන්සේ දේශනා කරපු සීලයි එකම සීලයක් කියලා අවබෝධ කරගන්න. සාමාන්‍යයෙන් ඉස්සල්ලාම පිළිගන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තියෙනවා. ප්‍රමාණෙන් ප්‍රමාණ ශ්‍රද්ධාව තියෙන පුද්ගලයෙන් පුද්ගලයාට. නමුත් මේ ශ්‍රද්ධාව තියෙන ගුණය සමහර විටනවා ඒක ඇතරම්ම අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි ප්‍රඥාව විදිහට උතුම්ද. ප්‍රඥා විවාදයක් නැතුව මොකද? ඒක ගැන විවාදයක් නැහැ. නමුත් කොච්චර ප්‍රඥාව තිබුණත් ශ්‍රද්ධාව නැත්නම් ඒක පුද්ගලයාට ගොඩින්නේ. ඒක තමයි සත්‍යාර ධනේ පවා ශ්‍රද්ධාව මුලින් දේශනා කළා කියන්නේ. එහෙනම් සීලයට කලින් දේශනා කරන ශ්‍රද්ධාව. හිරියොතක් වලටත් කලින්. මොකද හවෙන් වලකින්ද කවට ලැජ්ජාව කවට බය කියනதோ. නමුත් ශ්‍රද්ධාව කියන ගුණාංගය අත්‍යවශ්‍ය වෙන්නේ කොහොමද? මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන එක පුතග්ජනෙකුට අවබෝධ කරගන්න බෑ. ඒක සියලු ධර්මයන්හි නොවලක්වන ලද ඥාන හැසිරීම නැති සර්වඥ වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළා. උන්වහන්සේගේ සර්වඥා ඥාණයෙන් දේශනා කරපු ප්‍රාතිමෝක්ෂ සංවර සීලය අපි එදා සාකච්ඡා කරපු කර්ණීය සූත්‍රයේ පවා කියලා තියෙන්නේ. ශ්‍රද්ධා ශීර්ෂයේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතුයි. ඒක මොකද ශ්‍රද්ධා ශීර්ෂයෙන් කියන්නේ? මොකද කියන්නේ ප්‍රඥා ශීර්ෂයෙන් නෙමෙයි. ප්‍රඥාවෙන් අපිට ඒක අවබෝධ වෙන්නේ නැහැ. මේ සිල්පදේ මේ ප්‍රමාණය කළහම තමන්ට වෙන විපාකේ මොකද්ද? මේ ප්‍රමාණය නොකර හිටියම තමන්ට පාඩුව කොයි තරම්ද කියන්නේ? ඒක අපිට තේරුමක් නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ උන්වහන්සේ ශාස්ත්‍රය. බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රය. මම ශ්‍රාවක. බුදුරජාණන් වහන්සේ දන්නවා මම දන්නේ නැහැ කියලා හිතලා ශ්‍රද්ධාවෙන් අනුමත්තේසු වච්චේසු බයදස්සාවි. අනුමත්තේසු වච්චේසු බයදස්සාවි කියලා අනුමාත්‍ර වර්ධෙහි පිටා කුඩා වර්ධෙහි භය වෙලා ඒ වර්ධක් කරන භය වෙලා මේ සිල්පද ටික රකින්න කියලා. මොකද යම් කිසි සුළු ප්‍රමාණයක් කළුණා වෙන හානිය විශාලත්වය අපිට අපේ ඥානෙට ගෝචර නැහැ. ඥානෙට වැටහෙන්නේ නැහැ. එතන තමයි මේකේ තියෙන භයානකම. ඒ නිසා ශ්‍රද්ධාවෙන්ම කියන දේ පිළිඅරගෙන රැකී සිටින තමයි සීලය. දැන් අපි කල්පනා කරලා බලමු දැන් මේ පිරිස අතරේ දැන් බොහෝ කාලයක සිට පන්සල් රකින්න උත්සාහ කරන පන්සල් රකින්න හිතාගෙන ඉන්න පිරිස උනායි වර්ගයේ පිරිස ඉන්නවා. ඉතින් අපි ඇත්තටම ගැළවිලා අපාය ගමෙන් මිදිලාද කියලා හරියට හිතලා බැලුවොත් නැවතිලා සමහර වෙට හරියට විතර බලුවොත් ඔළුව නැවත ගිනි ගන්න පුළුවන්. මොකද බුදුරජාන් වහන්සේ අංගුත්තර නවක නිපාතයේ එක්තරා සූත්‍රයක දේශනා කරනවා මේ පංචශීලය සතිපට්ඨානය වැඩිවීමට සතිපට්ඨානය සතර සතිපට්ඨානය පංචශීලය තව තවත් දියුණු වීමට අනුමනසින් උපකාරී වෙනවා. ඒ කියන්නේ සිහිය තියෙන කෙනාට තමයි පංසල් රකින්න පුළුවන්. පංසල් රකින්න කෙනාට තමයි සිහිය තියෙන්නේ. ඒ හිම සිහියත් සීලයත් ගැලවෙන්න. අපි බුදුරජාණන් වහන්සේ කියන දේ පිළිගත්ත පමණින්ම අපිට නරකක් වෙන්නේ නැද්ද? අපි පිළිගන්නවා කියලා කියපු පමණින්ම අපිට නරකක් වෙන්නේ නැද්ද කියලා ඊළඟට බලනවා. එක්තරා සූත්‍රයක මෙහෙම සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ නොඑක් ආකාරයෙන් ප්‍රාණඝාත නුසුදුසු බව වැරදි බව දේශනා කරා. ප්‍රාණඝාත කරන පුද්ගලයන්ට එයින් මිදෙන්නේ කියලා දේශනා කරනවා. ප්‍රාණඝාතය කිරීම නින්දාසහගත ක්‍රියාවක් බව දේශනා කරනවා. නොඑක් ආකාරයෙන් ප්‍රාණඝාතය කරන්න උන්ට නින්දා කරනවා. ඉතින් මේ පුද්ගලයේ කල්පනා කරනවලු මට බුදුරජාන් වහන්සේ කෙරෙහි ගෞරවය තියෙන සම්භාව තියෙනවා. මම උන්වහන්සේ ළඟට බණ අහන්න යනවා. නමුත් කාලයක් තිස්සේ ඉඳලා මම සත්තු මරනවා. කුඩා හෝ ලොකු හෝ සත්තු මරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ සතුන් මරණ පරපණ නසන පුද්ගලයාට නිඳා කරනවා. ඒ පුද්ගලයාගේ නැවත ඉපදීම එතරම් සපදායක නැහැ කියලා දේශනා කරනවා. මම උන්වහන්සේගේ කීම ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා. ඉතින් මෙන්න මේ ශ්‍රද්ධාවෙන් විතරක් මට හොඳක් වෙනවද කියලා එක්තරා දිනයක මේ පුද්ගලයා නැවතිලා තමන් දිහා බලලා කල්පනා කරනවා. ඒ කල්පනා කරනකොට ඒ පුද්ගලයාට තේරෙනවා මේ ශ්‍රද්ධාවෙන් විතරක් මට ගැලවෙන්න බෑ. මොකද ප්‍රාණඝාතය කරද්දී නවත්තන්න නැතුව දිගටම කරනවා නම් බුදුරජාණන් වහන්සේට ඒ පුද්ගලයාට සුභ කීරියවන්න බෑ. එහෙනම් මම යම්කිසි දවසක මේ ප්‍රාණඝාතය කුඩා හෝ මහත් හෝ සතෙක් වේවා කිසිම සත්වයෙක් මරන්නේ නැහැ කියලා සර්ව සම්පූර්ණයෙන් සමාදන් වෙච්ච දවසට තමයි මම බුදුරජාණන් වහන්සේ දුන්න අවවාදේ ක්‍රියාත්මක කරන්නේ. අන්න එදා ඉඳලා තමයි සුගතිය පැත්තට යනවා නම් යන්නේ දිව්‍ය ලෝක පැත්තට හෝ මනුස්ස ලෝක පැත්තට. එහෙම නැත්නම් මේ දුක නැති පැත්තට යනවා නම් යන්නේ එදා ඉඳලා. එතකන් මම යන්නේ නැහැ. තාම ඉන්නේ අපාය දිහාට හැරිලා. එහෙමනම් මේ පුද්ගලයාට හිතනවා එහෙනම් මේක දැන් පටන් ගන්න ඕනේ කියලා. මෙන්න මේ කාරණේ සම්දිත්තිකයි. අස්පන අපිට දකින්න පුළුවන්. අකාලිකයි. අපුට කල් නොයවා ඵල දෙනවා. ඒහි පස්සිකයි. මොනම දේ කර කර ඉන්න පුද්ගලෙකුට වුණත් අපේතුම සමහර පුද්ගලෙක් ඉන්නවා ඔහු දවසක් තුළ ඉතා වැදගත් කාර්යභාර බොහෝ ගන්නක් කරනවා. සමහර පුද්ගලයෙක්ගේ දවසක් මිල කරොත් හැම ලක්ෂ ගාණක් කෝටි ගාණක් රූප වෙනවා. ඒ පුද්ගලයෙකින් පැයක් ඒ වැඩවලින් අයින් කරනවා කියන්නේ මහා ලොකු පාඩුවක් හැටියට තමයි අනික් ලෝකේ දකින්නේ. නමුත් මේ ධර්ම කාරණේ කියන්නේ ඔහුට දවසක් නෙමෙයි දවස් ගණනක් ඔහු ඒ තමන්ගේ වැඩවලින් අයින් කළා. ඊටත් වඩා මේ කාරණේ වටිනවා. ඒක තමයි ඒහි පස්සිකයි කියන්නේ. සාමාන්‍ය පුද්ගලෙක් නෙමෙයි, දුප්පත් පුද්ගලෙක් නෙමෙයි, මහ රජ කෙනෙක් නෙමෙයි, දෙවියෙක් බ්‍රහ්මෙක් පවා දැක්ක යුතු දෙයක්. ඒව බලවයි කියන වටින තරම් දෙයක්. ඒකයි ඒහි පස්සිකයි කියලා. අනිත් කාරණේ තමයි එන්න බලන්න කියලා කිව්වට නුවණැත්ත තමන්තුළු උපදව ගන්නත් ඕන. තමන් සම්බන්ධයෙන් යොදලා අවබෝධ කරගන්නත් ඕන. ඕපනායික පච්චත්තම් වේසද්ද උන්නුන්කි සහිත වූ ධර්ම කාරණයක් තමයි අපි දැන් කතා කරන්නේ. ශ්‍රද්ධාව තිබ්බ පමණට දුකෙන් මිදෙන්න බෑ. කොයි මොහොතක හෝ මම මැරුණොත් මට අපාය උපත්යක් ලැබෙන්න තියෙන සම්භාවිතාව තමයි වැඩි. එහෙමනම් මට හොඳක් වෙන්න මම කැමති නම් එහෙනම් මම මේ මොහොතේ ඉඳලා ප්‍රාණඝාතය නවත්තන්න ඕන. ප්‍රාණඝාතයෙන් වැළකෙන්න ඕන. සත්‍යයන්ට දයාව පතුරවන්න ඕන. අනුකම්පා කරන්න. අන්න ඒ කාරණේ තමන් තුළ උපදව ගත්තාම තමන්ට අකාලික ප්‍රතිඵලයක් ලැබෙනවා. මේ ප්‍රාණඝාතයෙන් වැළකෙනවා කියන එක එකපාරට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි සාමාන්‍ය පුද්ගලයෙකුට. හොඳට වීර තියෙන අධිෂ්ඨානය තියෙන පුද්ගලයෙකුට නම් එකපාර කරන්න පුළුවන්. නමුත් සාමාන්‍ය එදිනෙදා හමු වෙන කෙනෙකුට පොදු වශයෙන් කියනවා නම් ඒකට අමාරු. මොකද මේ ප්‍රාණඝාතයට විරුද්ධ නැත්නම් ප්‍රාණඝාතය කරන්න කියලා අපිට අනුබල දෙන තණ්හාවේ ආකාර හතරක් තියෙනවා. තණ්හාවේ මට්ටම් හතරක් තියෙනවා. අඩුම තණ්හාවේ මට්ටම තමයි වස්තුරිද තණ්හාව. ඉතින් ඒකත් සුළුපටු තණ්හාවක් නෙමෙයි. සුලභ වස්තුවක් නම් එක්ක තණ්හාවක් නැහැ. සමහර කෙනෙක් නම් වැඩිපුර තියෙන දෙයක් කතා කෙනෙක් දෙන්නේ නැහැ. ඒ පුද්ගල ටික දෙනයි මේ ලෝකේ ඉන්නේ මසුරු කියලා හඳුන්නේ. නමුත් බහුතරයක් සාමාන්‍ය දේවල් දෙනවා. පොදු දේවල්. බහුලව කියන දේවල්. නමුත් විරල දෙයක් නම් බොහොම අමාරු වෙනවා. සමන්ත හිඟ දෙයක් නම් දෙන්න අමාරු. ඊට පස්සේ සමන්ත තියෙන එකම දේ නම් සමහරවිට සමන්ත තියෙන එක ගෙයයි. ඒකත් වස්තුවටම තමයි තියෙන්නේ. ඉතින් ජීවිතේ සෑහෙන අමාරු. සමහර කෙනෙකුට ජීවිතේ උත්සාහ කරලා බැරි වෙනවා. හරි ගේ පැත්තකින් කියමු අපේ ගෙදර තියෙන මේසෙ ඉන්නේ දෙන්න පුළුවන් දෙන්න අමාරු දැන් මොකද අපිට තියෙන තණ්හා අපි තුන හොඳටම තියෙන අපි වඩලා තියෙන ඉකුත් දවසද ඒකින් අපි හොඳටම ඒ තණ්හාවේ පොසත් වෙලා ඉන්නේ ඒ හින්දා ඒක අතාරින්න ලේසි නෑ ඉතින් එහෙම කල්පනා කරගෙන ගියාම අපිට මොනවද දෙන්න පුළුවන් මොනවද දෙන්න බැරි කියලා හොයාගත්තාම තමන්ගේ තණ්හාව මොන තැනද තියෙන්නේ කියලා තමන්ටම හොයාගන්න. එතකොට දැන් කුටුනම් 10ක් 12ක් තියෙනවනම් එකක් දෙන්න සමහර විතා ගන්න පුළුවන්. ඒක කුටු සෙට් එකම නම් දෙන්න. ෆිංගල් කෝප් පිල්ලුවක් තුන දෙන්න ගොඩක් තමයි සාමාන්‍ය ස්ක්‍රීන් එකේ විශේෂයෙන් ෆිංගල් කෝප් දෙන්න අමාරු. හොඳම ෆිංගල් කෝප් සෙට් එකකින්ම කට්ටලේකින්ම එක පිනාලක් දෙන්නත් අමාරු. මොකද එකක් අඩුණත් ඒක ගොඩක් ලොකු අඩුවක් වෙනවා. එහෙම තණ්හාව කොහෙද තියෙන්නේ කියලා බලුවාම මේ නොඑක් වර්ග දන් දීලා නොඑක් භාණ්ඩ දන් දීලා අපි පුරුදු පුහුණු කරන්න කිව්වේ මොකක්ද කියලා මේ බුදුරජාන් වහන්සේගේ දේශනාව අපිට පොඩ්ඩක් තේරෙන්න පටන් ගන්නවා. මේ දානය නිසා තමයි සියලු කුසලයන් පටන් ගන්න. දානය පටන් ගන්න අර ඉවත දාන කෑම ටිකක් නැත්නම් ඉඳුල් ටිකක් සත්තුන්ටවත් කන්න ලැබේවා කියන ඉවත දානකට තමයි දාණය පටන් ගන්නේ. ඒ දාණය ඒ පටන් ගන්න දාණය ක්‍රමක්‍රමයෙන් වටිනා වස්තුන් වලට දියුණු වෙලා දුලබ වස්තුන් විරල වස්තුන් වලට දියුණු වෙලා මේ තමන්ගේ ඉඩම් නිවෙස් දක්වාම යන්නේ මේ දාන කාර්මිකාල නංග. පළවෙනි සංහාවේ ආකාරය. සංහාවේ පළවෙනි මට්ටම වස්තුwidetilde තණ්හාව. ඉතින් වස්තුwidetilde තණ්හාව කෙනෙක් උත්සාහ කළා උත්සාහ කරන දවස් ගාණක් මාස ගාණක් අයින් කරගත්ත කියලා. අයින් කරගන්න පුළුවන් නැත්නම් බුදුහම දේශනා කරන්නේ නැහැ. අයින් කරගන්න පුළුවන්. නමුත් ඒක නොඑක ආකාරයෙන් ප්‍රගුණ කරන්නේ. ඒ ප්‍රගුණ කරන්නේ දාන. වස්තුwidetilde තණ්හාව අයින් කරගන්න උත්සාහ කළාට අම්බු දරු ඥාති මිත්‍රාදීන් දෙකින් තණ්හාව වයින් කරගන්න පුළුවන්. ඒ කීකෙට ප්‍රබල අවස්ථාවක්. මේ මට්ටම තණ්හාවේ මට්ටම වස්තුකින් තණ්හට වඩා වැඩි. ඒ කියන්නේ ගින්නක් එම ඇති වුණොත් ගින්නක් ඇති වුණොත් එහෙම නැත්නම් ගල් වතුර ගැලුවොත් නැත්නම් වෙනත් ව්‍යසනයක් පැමිණියොත් මේ නිවසතරින්න කෙනෙක් පසුබට වෙන්නේ නැහැ ඉස්සෙල්ලා. ඇතුළේ ඉන්න ඥාතීන් බේරගන්න. ඥාතීන් බේරගන්න නිසා නිවසතරින්. ඥාතීන් ඔක්කොම සුරක්ෂිත ස්ථානයකට ගෙනිච්චොත් ඊට පස්සෙත් නිවසේම කියලා බලනවා. පුළුවන් නම් බේරගන්න පුළුවන් විදියට. ඊටත් වඩා තමන්ගේ තණ්හා වැඩි තමන්ගේ අතට තමන්ගේ හමට තමන්ගේ කොණ්ඩෙට නැත්නම් ඇස් දෙකට කන් දෙකට කකුල් දෙකට ජනාදී වශයෙන් තමන්ගේ අංග ශරීර අංග වලට තියෙන තණ්හාව ඊට වඩා වැඩි. ජීවිතයේ තියෙන තණ්හාව ඊටත් වඩා වැඩි. ඒකනේ කතාවක් තියෙන්නේ ධනං සජේ යෝපන අංග හේතුක. සමහරු ධනෙ විඳන් කරනවලු තමන්ගේ අංග බේරගන්න. ලෙඩක් හඳුනාගෙන මේ කාටවත් දෙන්නේ ධනෙ ඔක්කොම පීඩන කරන්න කැමති නැති තරවස්තයි මුලින් මුලින්ම ධනෙ බේරගන්න උත්සාහ කරනවා. ඒ ධනෙ බේරගෙන මේක කරන්න බැයි නම් ධනෙ ඔක්කොම දීලා හරි තමන්ගේ ශරීර අවයව බේරගන්න හදන. දෙඩක්ම හදන. වලක් නු. ඒක තමයි ධනං කදේ යෝපන අංග හේතු. ඒ කියන්නේ ධනෙ පරිත්‍යාග කරන්න ඕනලු අංග රැක ගන්න. අංගං කදේ ජීවිතං රක්ෂමා. අංග දෙන්න වෙනවලු සමහර ජීවිතය රැක ගන්න. කියන්නේ සමහරවිට අපි එක්තරා ව්‍යසනයකට කරදරයකටපත් වුණොත් තමන්ගේ අත අහුවෙනවා මැෂින් එක. දිගටම දැන් තමන්ගේ අත ඇදිලා යනවා නම් තව මොහොතක් බලන් හිටියම මුළු ඇඟම ඇදිලා යනවා නම් අත කපලා හරි ඇඟ බේරගන්න. ඒ වෙලාවට අතගෙන හිටී ඉති ඉන්නේ. ජීවිතය ගැන ඉතල ඉස්සෙන්න. ඊට පස්සේ මාතේ ගැන. ඒ වගේ දොස්තර කෙනෙක් කියනවා මේ පුත්කලයාගේ කකුල කුණු වෙලා තියෙන්නේ. කකුල කපන්න ඕනේ ජීවිතේ බේරගන්න. ඔක්කොම ඥාතින් දැවතියි. නිකන් ඇවිල්ලා කකුල ඉල්ලුවොත් කාටවත් දෙන්නේ නැහැ. කකුල වෙන හේතුවක් අයින් කරන්නෙත් නැහැ. නමුත් දොස්තරලා කියන ජීවිතේ බේරගන්න විදියක් නැහැ. කකුල කපන්න ඕන. එහෙනම් බැලුවහම ජීවිතේ බේරගන්න දෙන්න අකමැති කැලලක් නැහැ හිඳද. බොහෝ පුද්ගල තමන්ගේ අත් කකුල් කොහොමද මේ කැල අස්මාල් කැලලක් කපල අරන් දාන්න කියන ජීවිතේ බේරගන්න. ඒක තමයි කියන අංග පරිත්‍යාග කරන ජීවිතය රැකගන්න. බුදුහාමුදුරුව කියනවා අංගං ධනං ජීවිතං චාපි සබ්බං. අංගයි ශරීර අංගයි ධනයයි ජීවිතය කියන මේ සියල්ල සජේ නරෝ ධම්ම මනුස්සරං. ධර්මයේ හැසිරෙන්න ඕන මනුස්සයා මේ කුමතරයි. මොකද අපිට මේ සීලය රකින්න පවා පටන් ගත්තාම අවබෝධ වෙන දෙයක් තමයි නිකමට අපි අහලා තිබ්බට ජීවිතේ ගියත් සිතන්නේ නැහැ කියලා සමාදන් වුණා කියලා. ඒක කොයිතරම් බරපතලද කියලා තේරෙන්නේ රකින්න ගියා. ඒ කියන්නේ මෙහෙම අවස්ථාවක් තියනවා කියලා හිතුවොත් දැන් ජීවිතේ ගියත් සතෙක් මරන්නේ නැහැ කියන එක මේසියෙන් ඇති කරගන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. පුද්ගලෙක් කියන්න පුළුවන් මං ජීවිතේ ගියත් සතු මරන්නේ නැහැ කියලා. ඔව් ජීවිතේ යන් දෙනකොට එහෙම නෙමෙයි. ක්‍රියාකිරීම එතකොට තමයි ඥාන ශක්තිය තියෙනවා කියලා බලන්න කියලා. තමන් හිතන් ඉන්න එකයි තමන්ට පුළුවන් කියලා. තමන්ට ඒ දේ කරන්න වුණාම කරන එකයි දෙකක්. දැන් සතුන් මරීමෙන් වැළකීම කියන ශික්ෂාපදය රැකීමට මේ සංහාවේ ආකාර හතර මම පහසු සඳහා තමයි හතරකට බෙදුවේ. නමුත් පාරමිතාවන්දී තුනකට බෙදලා තියෙනවා. පාරමිතා දාන පාරමිතා කියන එක කොටස තියෙන්නේ මේ පළවෙනි දෙවෙනි මට්ටම්. ධනය සහ අමුදරු ඥාති මිත්‍රාදීන් කියන සියල්ලම තියෙන පළවෙනි පාරමිතාක. සුදු පාරමිතා කොටස තමයි ශරීර අංග තියෙන්නේ. පරමත්ත පාරමිතා කොටස තමයි ජීවිතේ. මෙතන මේ පාරමිතාව අපි තවත් ලිහිල්ලෙන් අපිට ඒක ලොකු වෙනසකට දැනෙන නිසා අවබෝධ කරගෙන මේ අසුර තමයි මතන් දෙයකට සාකච්ඡා කළේ. සතු මරන්නේ නැහැ කියන එක නිකන් සතෙක් දැක්කම මරන්නේ නැහැ කියන එක උතරම් උසස් දෙයක් නෙමෙයි. නිකන් සතෙක් දැක්කම මරන්න නැතුව ඉන්නවා කියන එක ඉතින් ගොඩක් අය තරම් දැනගන්න දෙයක් නෙමෙයි. නමුත් තමන්ගේ වස්තුවට හානි කරද්දී සතා මරන්න නැතුව ඉන්නවනම් සෑහෙන උසස්. ඒ කියන්නේ තමන්ගේ ආහාර නිවස කියන හාල් හරි ආහාර වලට හානි කරන සතෙක් කියලා. ඒ සතාව නොමර ඉන්න පුළුවන් නම් නොමර හිටියට ඒ සතාවට දිගටම කන්න දෙන්න කියලා නැහැ. සතු රකින්න කියලා නෙමෙයි කියලා තියෙන්නේ. එනකින් සතුන් මරන්න එපා කියලා බලනවා. එතනදී ඒ සතා එන මාර්ගයේ වහන්න හෝ අපි තුන් මීයක් වගේ ඇවිල්ලා ස්කෑන කරනවා. පුද්ගලයෙකු දිවසන්න පුළුවන් නම් මේ මීයව මරන්නේ නැතුව වෙන ක්‍රමයකට නවත්තනකම් සම්බන්ධ වෙන පාඩු ඉවස නැහැ. මරන්න දු ඉන්න පුළුවන්. එහෙම නැතුව ඒ සීමාව පැනන මරන්න මිදෙන. අන්න ඒ තණ්හාව සීමාව පන්න ගන්න නැතුව හිටියෝ ඒ සතාව නොමර වෙන ක්‍රමයකින් අල්ලල ඈතර ගිහින් දාන්නකොට එන මාර්ගය වහන්න වෙයි. යම් කිසි ක්‍රියාවකින් නවත්ත ගන්න පුළුවන්. ඒක ප්‍රාණඝාතයෙන් වළකින්න පුළුවන්. සමහරුන්ට මේ කරදර වැඩි වෙනව වැඩි වෙනකොට මුලින් මුලින් කරාට පස්සේ ඒ සඳහා පවත් ගන්න බැරි වෙනවා. මොකද හිත දියුණු කරලා නැති වුණාම හිතේ සමාධිය වීර්යය අඩුයි. එතකොට එක සතෙක් ආවම නම් ඉවස ගන්න පුක්කක් හල්දි කියකි. මේ මොනවා සතු කීප දෙනෙක් කියලා දැන් සංගලින් සංගත්තු සතු වර්ග කීපයක් වුණාම හානි වෙන විදි කීපයකට වෙන්නේ. ඉතින් මේවට හිතව දාන්න ගියාම ජීවිතේ අනික් ඒවාට හිතව දාන්න වෙලාවක් නැතුව. මනස හරියට තියාගන්න බැහැ. ඊට පස්සේ මේ මනස සිහිය නැතුව ගිය ගමන් වසන සුපාරු කියන හැටි මුලක් වන්නත් ඒ වගේ ක්‍රියාවකට පෙළඹෙනවා. නමුත් හරියට සිහිය තියෙන පුද්ගලයා මම සත්තු මරන්නේ නැහැ කියලා හිතලා ඥාණයෙන් ප්‍රශ්නා කළ වෙන ක්‍රමයකට මේක නවත්තනවා. නවත්තනකම් විසගෙන ඉන්න පාඩු. එහෙම වුණත් ඒ පුද්ගලයාගේ අම්මා තාත්තා ගාවට හෝ වෙන පුතෙක් දුවෙක් ගාවට හෝ ඥාතියෙක් ගාවට හෝ මිත්‍රෙක් ගාවට ණයක් ආවොත් එහෙම නැත්නම් හත්තෑයෙක් ආවොත් විසකු සතෙක් ආවොත් වෙනත් වෙන හානි කරන විද්‍ය සතෙක් ආවොත් බලන්නේ හරි නේද? ඒ සතාව නොමර පුළුවන් නම් තමන්ගේ ඥාතියව බේරගන්න හැබැයි කිසිම විදිහකින් අපේ ඔක්කොම ජීවිත ගියත් ඒ සතා මරන්නේ නැහැ කියලා හිතන මට්ටමට හිත දිනු වෙන්නේ නැහැ. අර ධනය නිසා සතුන මරන එක කියන්නේ එහෙම නේද දිනු වෙන්නේ. ඒ ආනගතයේ කිරීම හා ආනගතයේ නොකිරීම අතර වෙනස පැහැදිලි වෙලා තියෙනවා. ප්‍රයෝජනේ දැකලා තියෙන කෙනෙක් වෙන්න ඕන. තමන්ගේ පුතාට තමන්ගේ පුතාව මරන් දෙන සතෙක් අපි නොමර ඒ සතාව නොමර වළක්වන්න උත්සාහ කරන්න එපා කියලා බුදුහාමුදුරු කියලා නැහැ. මරන්න එපා කියලා කියන්නේ. ඒ නොමර බේරන්න බැරි වුණොත් එම ඒ සතා අපේ පුතා මැරුවත් අපි ඒ සතාව මරන්නේ නැහැ කියලා හිතුවොත් එතන තියෙන වාසිය මොකක්ද? මොන හේතුවකටද මිනිහෙක් එහෙම කරන්නේ? බුදුහාමුදුරු කියනවා අච්චත්ත වේදබ්බ විනෝදි. නොනැත්තොත් Taman කෙරෙහි යොදලා අවබෝධ කරගන්න. මේක අවබෝධ කරගන්නේ නුවණැත්තෝ කියලා කියලම තියෙනවා. ඉතින් නුවණ තියෙන මිනිහෙක් මොකටද ඔබගේ පාඩුවක් කරගෙන තමන්ගේ එකම පුතා හිට කරේ. තමන්ගේ දරුවෙක් හිට කරගන්නේ මොකටද? කියලා අවබෝධයක්. එහෙම නැත්තම් නිකන් ප්‍රාණඝාතය හොඳ නැහැ කියලා අහලා තිබ්බ පමණට එතන ප්‍රාණඝාතය වලකින් විදියක් නැහැ. ඒකේ පොඩි උදාහරණයක් කියනවා නම් අම්මල තාත්තලා මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම පහෙන් තමන්ගේ දරුව ආරක්ෂා කරන්න කෙසේකින්ම කැමති. දරුවන්ට පුදුම ලැබිකමක් තියෙනවා. නමුත් මේ ලෝකේ ඉන්න අම්මලා තාත්තලා කීයෙන් කී දෙනෙකුට දරුව රැකගන්න පුළුවන්ද? මැරෙන්න නොදී. ලෙඩ හැදිලා මැරෙන. ඇක්සිඩන්ට් වෙලා මැරෙන. එහෙම නැත්නම් වෙන තුවාලයක් කරගෙන මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් අතරමං වෙන්න පුළුවන්. ගම් වතුරකට අහු වෙන්න පුළුවන්. දියේ ගිලින්න පුළුවන්. ගින්නට අහු වෙන්න පුළුවන්. යනාදී වශයෙන් මැරෙන්න තියෙන ක්‍රම වැළුවාම අම්මල තාත්තල ඒ තරම් සංභාවයෙන් අල්ලගෙන ඉඳලා රැකගෙන ඉඳලා උත්සාහ කරලා ස්ත්‍රීවරුන්ලා ඒ අම්මලට දරුවන් රැකගන්න බැහැ. මොකක්ද හේතුව? හේතුව අතීත ජාතීන්හි වෙන භවයන්හි නැත්නම් වෙන ජීවිතවල අතීත ජීවිතවල ඒ පුද්ගලයන් කරලා තියෙන පව් ඒවා ඵල දෙන්නේ කොහොමද? මේ ආකාරයට කරලා තියෙන ප්‍රාණඝාතයක් හෝ අතින් පයින් කාටහරි කරදර කරලා තියෙනදී හල වෙන්නේ මේ ආකාරයෙන්. එතකොට අපි සංසාරේ කොච්චර ජීවිත ගාණක් හිටියද, කෝටි ප්‍රකෝටි ගාණක් හිටියද, කවදා හරි මේ ප්‍රාණඝාතයෙන් වෙන්වීම කියන කුසලයේ සමාදන් වුණ නැත්නම්, රැක්කේ නැත්නම් අපේ දරුවන්ට හෝ අපිට හෝ හානි වෙන එක, ඥාතීන්ට මිත්‍රයන්ට හෝ හානි වෙන එක කවදාකවත් නවත්ත ගන්න බෑ. ඇත්තටම යම්කිසි පුද්ගලයෙක් ඥානයෙන් තමන්ගේ දරුවන්ට කැමති නම් ඒ පුද්ගල සීලවන්ත වෙනවා ස්වභාවයෙන්. ඒ මොකද සීලවන්ත පුද්ගලයාට තමයි තමන්ගේ ඥාතීන්ව බේරන්න පුළුවන්. ඒ පුද්ගලයා තමයි සුගතියේ ඉපදෙන්නේ. සුගතියේ ඉපදුනහම බලවත් පුද්ගලයෙක් වෙන්නේ පුද්ගලයා. සමහර මේ ජීවිතේ බේරගන්න බැරි පුද්ගලයා ඊළඟ ජීවිතේ බේරගන්න පුළුවන් වෙනවා සීලවන්තව හිටියොත්. නැත්තම් මොකද වෙන්නේ? ආත්ත එක අපායක එක දැනගනු කියනවා. දරුවෝ ටික තවසනක තව අපායෙ ඉන්නවා. ඒක තමයි සාමාන්‍ය සංසාර ගමන. අපි මනුස්ස ලෝකෙ ඉපදිලා නොඑක ආකාරයෙන් ඉඳලා හිතනවා එන ජීවිත හොඳ වෙයි කියලා. නමුත් හිතන් හිටියේ පමණක් නම් හොඳ වෙනවා කියලා කොහොමද කියලා. සුභපිගාමි කර්ම කරලා තිබ්බොත් ඒ දෙසට යනවා. කරලා තිබුණ නැත්තම් ඒ දෙසට යන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ඒ නිසා තමයි අපි මහබෝසතාණන් වහන්සේ ගැන කල්පනා කරමු. උන්වහන්සේ තමන්ගේ පුතා විතරද විකින් විදෙන්නේ? නැහැ. අසංඛ්‍ය ගණන් සත්ත්ව ලෝකෙන් මේ දුකෙන් විදෙන්නේ. ඒ විදෙන්නේ කොහොමද? මේ සිල් සමාදන් වෙලා. මේ සමාදන් වෙලා තමයි විදෙන්නේ. ඉතින් යම් කිසි කෙනෙකුට ඒ තරම් ඉහළ මට්ටමකට යන්න ඕනේ නැති වුණා තමන්ගේ පවුල හරි මුළු ලෝකයම විතර කරන්න බැරි වුණාට තමන්ගේ ඥාති මිත්‍රාදීන් තහරි හොඳක් කරන්න ඕන නම් ඔහු සීලවන්තයෙක් වෙන්න ඕන. එතකොට ඔහුට පුළුවන් අනාගත ජීවිතවලදී හරි අඩුම ගන්න ඒ ඥාති මිත්‍රාදීන් රැකගෙන ඉන්න. දැන් එතනදී අපි උදාහරණයක් ගමු. සාමාන්‍යයෙන් නම් මේ උදාහරණය සිද්ධ වෙන්නේ නැහැ. එනකොට ලේසියෙන් සිද්ධ වෙන්නේ කවුරු හරි අපිට මරන්න සිද්ධ වුණාට මරන්න නැතුව ඒ දේ කරගන්න බොහෝ උපක්‍රම අවදින. නමුත් අපි එක අවස්ථාවක් කල්පනා කරලා බලුවොත් අසීරුතුම අවස්ථාව. යම්කිසි සතෙක් හෝ පුද්ගලයෙක් අපිව මරන්න එනවා. අපි මොනවත් නොකරොත් අනිවාර්යයෙන්ම අපි මරණා. වෙන කරන්න කිසිම දෙයක් නැති අවස්ථාවක් කියලා කල්පනා කරොත් අපිට ඒ පුද්ගලයා මරන්න තරම් ආයුධයක් තියෙනවා නම් අපි. කළ හැකි කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි පළවෙනි කාරණය ඒ පුද්ගලයා මරන ඒ වෙලේ ජීවිතේ බෙරගන්න. ඒ ගැන කල්පනා කරලා බලුවොත් ඒකත් ඥානීය සහිත ක්‍රියාවක් කියලා ගොඩක් දෙනෙක් කියන්න පුළුවන්. සාමාන්‍ය අතේ ඉන්න දැනුම් ගත්තයි කියන්න පුළුවන් ඕක පුද්ගලයාට අපේ සමාජයේ ආත්ම ආරක්ෂාව එහෙම දිවේ දාන්න හොඳ නැහැ කියලා නීති විදියට. ඒ වුණාට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඒ විදිහට නෙමෙයි දේශනා කරන්නේ. යම්කිසි පුද්ගලෙක් ප්‍රාණඝාතය කළොත් ඒ පුද්ගලයාට එවෙලෙවිල ඉන්න පුළුවන් තම ලැබෙනවා. නමුත් මරණාසන්න කාලයේ මතක් වුණා නිරයලෝකවල ඉපදিলা අවුරුදු ලක්ෂ කෝටි ගණන් ඉන්න. ඒකාන්ත දුක. නමුත් මේ ලෝකයේ තියෙන මරණීය දුක වගේ ඊටත් වැඩි දුකක් එක දිගටම අවුරුදු කෝටි ගණන් තියෙනවා. එහෙම මරණාසන්න කාලයේ ඉපදিলা නිරයලෝකෙ ගියත් නැතත් නැවත තිරසන් වෙලා ඉපදුනහම ඔහුට දහස් ගණන් වාරවල මියන්න සිද්ධ වෙන අකමැති. ඊට පස්සේ නැවත මනුස්ස ලෝකෙ ඉපදුනහම ඒ විදිහට මියන්න සිද්ධ වෙනවා. ඉතින් එක ප්‍රාණඝාත කර්මයක් නිසා සමහරට මරන්න මදුරුවෙක් වෙන්න පුළුවන් පොඩි කටෙක් කියලා ඉතින්. ඒ තරම් දැනෙන්නේ නැහැ මේ වුණ කලින් දරුවෝත් නෝ මේ දැනෙන්නේ නැහැ. හරිම ලේසි කරන්නේ. නමුත් කල දෙන්න ගියාම එහෙම නෙමෙයි. අපිට හිතෙන්නේ දැන් අපි මෝටර් සයිකලේ ගිහිල්ලා වාහනේ කැප්පිලා ඇට ටික ගුරු වුණොත් කොහොමයි කියලා. එතකොට නම් අපිට තේරෙනවා ඒක බඩ අමාරුයි කියන්නේ මේ මදුරුත් කලකම මදුරට වෙන්නේ අපිට මතක් වෙන්නේ. ඒ වෙන මදුරුවා කියන්නේ කලින් මේ ලෝකෙ හිටිය මිනිහෙක් තමයි. ඒ සිල්ල තියෙනවා ඒක ගිහිල්ලා තියෙන්නේ. සමහරලාට අපිට අහන්න හම් වෙනවා බොහොම හොඳින් ජීවිතේ ගෙවපු අහිංසක කාන්තාවකට නැත්නම් යම්කිසි හොඳ දැහැමි පුද්ගලයෙකුට පිළිකාවක් හැදෙනවා. ඉතින් මේ පුද්ගලයන් අපිට අහන්න ලැබෙන දේ තමයි අනේ මොන වරදක් කරාට අපිට මේවා වෙනවද? බුද්ධාගම අනුව නම් එච්චර ලොකු වරදක් කරන්න අවශ්‍ය නැහැ ඒ වගේ දෙයක් කියන්නේ. තමන් මේ ජීවිතේ ලෙඩ වෙන්නේ සුදු කම ගම් සුත්‍ර දේශනා කළ කියන පරිදි තමන් මේ ජීවිතේ ලෙඩ වෙන්නේ කලින් ජීවිතවලදී අතින් පයින් හෝ ආයුධ වලින් හෝ අනුන්ට ගින්නර කරා. එහෙම බලුවාම අපි මදුරුවම කී දෙනෙක් මරනවද නේද? දැන් හොඳට හිසේ ඉන්න කුකුණෙක්ව පහසුවෙන් එළියට විදි කරන්න පුළුවන්කම තියෙද්දි අහක දාන්න නැතුව තල්ලම දාන්නේ නේද? ඒකත් අපරාධ කියලා හිතනවා. ඉතින් ඔය ගල් කඩලකට එහෙම අපිට අහුවෙන්න වුණොත් එහෙනම් හිතාගත්ත හැකි කොහොමද වෙන්නේ කියලා. ඒ සත්‍යෝ සංඝාතිය කියන නරකේ සංඝාතිය කියලා තුන්වෙනි නිරය මට්ටමක් තියෙනවා. ඒ නිරේදී වෙනවා කියන්නේ තෙන්නේ කාර්යය තමයි. මහ විශාල ඇතම්ම ගණන් දිග ඇඟක් සහිතව ඉපදිලා ඒ ඇඟ හැදිලා තියෙන්නේ වෙන පිඩු වගේ බොහොම සියුම් ස්වභාවයෙන්. දෙපැත්තම තියෙන්නේ කඳු. ඒ කඳු වලින් පර්වත පැමිණීම පල්ලෙහාට වේගෙන් ඇවිල්ලා මේ ඇඟ හරහා ඇඟ බිඳගෙන යනවා. තැන් තැන් වලින් නිරිසත්යාගෙන් නිරිසත්යා සම්පූර්ණයෙන්ම කුඩු වුණාම නැවත එතනම ඒ වගේ ඇඟක් සහිතව ඉපදෙනවා. නැවත මුල සිට පටන් ගන්න. මේක තමයි අපාය දුකට. මේ එක්තරම්ම දරුණු අපායක් නෙමෙයි. මේ තුන්වෙනි මට්ටම මට්ටම් අටක් කියලා කියනවා. අපාය කියන එක නම් අඩුම මට්ටම දුසඟ බැරි තරම් දුකක්. සමහරලාට අපිට මේ ලෝකේ පුද්ගලයේ මේ ලෝකේ බොහොම කරදරයි කියනවාම මතක් වෙන්නේ මේ මොන දුකක්ද කියලා. අපාය දුකත් එක්ක බලනවා. ඒ වගේ මේ අපිට වෙන දේවල් වලට අපි කරන දේවල් මේ හේතු වෙනවා කියන එක අසාධාරණයක් නෑ. කියන්නේ භයානක තමයි. මොකද වෙන කෙනෙක් කරපු දේක් අපිට පළ දෙනවා කියලා කවදාකවත් වෙන්නේ නෑ. අපි බණ අහන්නේ හරි අපිට කවුරු හරි වද දෙන්නේ හරි අපිට සල්ලි නැතු යන්නේ හරි අපිට බණින්නේ හරි මොනවා හරි දෙයක් වෙනවා නම් අපි කරපු දෙයක් නිසාම තමයි. නමුත් මේක තියෙන භයානකම තමයි එක ප්‍රාණඝාතයක් වෙයි කරාම 10,000 කරක් 20,000 කරක් ඊට වැඩි වාර ගන්නත් ඒක නැවත නැවත අපිටම පළ වෙනවා. ඉතින් ඔය එකක්නේ අපි ඉතින් කරනකොට පාන ගන්න එකක් කියලා ගන්නවා. 10,000 කරනවා නේද? පාන එකක්. ඒක කරගන්න ගත්තාම බොහොම සතුටින් පාන ගාත ටික කරගන්න. ඉන්නකොට තමයි අමාරු. ඉතින් මේ ආකාරයට සලකලා බලුවාම ප්‍රාණඝාතය කරලා ඉවලි බේරන එක බොහොම හොඳ දෙයක් වගේ වැටහෙනවා. නමුත් ඊට පස්සේ නම් කිසිම හොඳක් නැහැ. ඊළඟ තේරීම බැලුවොත් ඒ පුද්ගලයා හිතනවා නෑ මම ගත්තේ ආයුධයක් තුනට මේ ආයුධය කිසි කර. නැත්නම් අහකට දා. මේ ආයුධය පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන්නේ නැතුව මම එක්ක බේරෙන්න හදනවා ਉਹ හදන්නේ නැහැ. මා මරුවත් සමන්නේ නැහැ කියලා හිතන් ඉන්නකොට මැරෙන්න සිද්ධ වුණා. ඒක දුන්නා කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. එහෙනම් මැරුණා. එක පාඩුවයි තියෙන්නේ. එවලේ මැරෙන. කාටියක් කල ඉඳ ලැබුණේ නැති වුණා ඒක. කොහේද ඉපදෙන්නේ? ඉපදෙන්නේ හොඳ නැහැ. මිනිස් ලෝකේ හෝ ඊට උඩින්. ඒක සීලයක් වගින්න කියලා මැරුණා. ඉතින් අන්තිම සිත් කොහොමද? අන්තිමට බොහෝ විට හොඳ සිත් තියෙනවා. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ආයස. බලුනාම දිවිලෝක වගේ ගියොත් එම අවුරුදු කෝටි ගණන ඒකාන්ත සැප. ඒකාන්ත සැප කියලා කියන්නේ දාඩිය පොඩක්වත් දාන්නේ. ප්‍රශ්නේ සීතල දැවිල්ල කියලා දෙයක් නැහැ. ඒකාන්තයෙන් සැප තියෙනවා. ඊට අමතරව මනුස්ස ලෝකේ පුදුනහම අර අකුසල කර්ම වගේ නෙමෙයි කුසල කර්මය ගොඩක් ප්‍රබලයි. එක ප්‍රාණඝාතයකින් වැළකීමේ කුසල කර්මයට සමහර වෙලාවට ලක්ෂ වාරයක් විතර මමරි ඉන්න පුළුවන් වෙන අපවත්තංග. නැත්තම් කොහොමද අපිට වෙන්නේ සාමාන්‍යයෙන් වෙන්නේ කෙනෙක් මම කඩේ ගිහිල්ලා එන්නම් කියලා යනවා. නැවතෙන්නේ නැහැ. මම වැඩට ගිහිල්ලා එන්නම් කියලා යනවා. නැවතෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට මැරෙන මොකද කැමති වෙලාවකට කැමති තැනක මැරෙන කෙනෙක් ප්ලේසියෙන් දකින් හම්බෙන්නේ. මම දැන් මැරෙන්න යන්නේ කට්ටිය ඉන්න මම මරනවා මම දැන් මේ ඇඟේ මුලාගෙන මැරෙනවා කියලා මැරෙන කට්ටිය 1000කට එක්කෙනෙක්වත් නැහැ. එහෙම කට්ටිය ඉන්නවා. නැත්තම් එහෙම කට්ටිය අපි අහලා තියෙනවා. ඉතින් එහෙම කට්ටිය නැහැ නෙමෙයි ලක්ෂයකට විතර එකෙක් ඉන්න පුළුවන්. මේ බුද්ධ ධර්මයේ තියෙන ඉන්නවා අපි කියන්නේ. මොකද හොඳ සිවුල් රැකපු ඥානවන්ත, වීරවන්ත, ධෛර්යවන්ත පුද්ගලෝ ඉන්නවා. බොහෝ කුසල් රැස් කරලා තියෙනවා. ඒගොල්ලෝ කැමති නම් තමයි. දැන් ඔපින් කියන විතර මේ ලෝකෙින් සුතේලා එහෙම පුද්ගලෝ ඉන්නවා. ඒ පුද්ගලෝ ගැන නෙමෙයි කතාව. මම කතා කරන්නේ අතමෙත්ෙන් වලින් අතමෙත් විදිහට මැරෙන කට්ටිය. ඒ පුද්ගලයන්ද ඒ දුකෙන් මිදෙන්නේ කොහොමද? පළවෙනිම තේ තමයි ප්‍රාණඝාතය නොකර ඉන්නවා කියන සමාදන් එක. ඒ ප්‍රාණඝාතය නොකර ඉන්නවා කියන සමාදන් වෙන එක ජීවිතේ ගියත් මරන්නේ නැහැ. තමන්ගේ හෝ තමන්ගේ ඥාතියෙක්ගේ හෝ තමන්ගේ මිත්‍රයෙක්ගේ හෝ දරුවෙක්ගේ හෝ කිසිම කෙනෙක්ගේ ජීවිතයෙන් ප්‍රාණඝාතයක් නම් කරන්නේ නැහැ කියලා සමාදන් වෙනවා. බුදුරජාණන් වහන්සේ පළවෙනියෙන්ම ගිහියෙකුට මෙන්න මේ ප්‍රාණඝාතයෙන් වළකින්න තමයි ඉගැන්වුවේ. ලොකු දේවල් කරන්න නෙමෙයි ඉස්සල්ලාම කිව්වේ. දැන් අපිට කියලා නැහැ ප්‍රාණඝාත කරන්න එපා කියලා. මේ මධ්‍යම ප්‍රතිපදාවෙන් පිටව කරකින්න යන්නේ කියලා. මනුස්සයෙකුට විරේක බේක් කොන්න තහනම් කළා නැහැ. විරේක බිව්වහම මේ ඇඟේ ඉන්න පණුව ටික ඔක්කොම එළියට යනවා. ඒ පණුවන්ට ඇඟ ඇතුළේ මිසක් එළියේ ඉන්න බෑ. තුවාලයකට පණුව ගැහුවත් හරි මොන හරි සිද්ධ වුණොත් ඒ වගේ දෙයක්. ඒ පණුව අරන් දාලා බෙහෙත් දාන්න එපා කියලා නේ. ඒ මධ්‍යම ප්‍රතිපදාවට ඒ ටික ඇඩ් කළා නැහැ. අපි බොන වතුරේ ප්‍රාණීන් හිටියට බොන්න එපා කියලා නැහැ. සාමාන්‍ය ඇහැට පෙන මට්ටමින් වෙදි කැල්ලකින් හෝ පෙරලා ඒ ඉතුරු වෙන ප්‍රාණීන් එක බොන්න කියලා කියනවා. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව ඉතා හොඳින් අර්ථ දක්වලා තියෙනවා. දේශනා කරලා තියෙනවා. හොඳින් පැහැදිලි කරලා. මේ මධ්‍යම ප්‍රතිපදාවට ජීවල් දරල් අතු ගන්න එපා කියලා නැහැ. මකුළු දල් කඩන්න එපා කියලා නැහැ. උඩින් දල පල්හ කඩන්න කියලා තියෙනවා. පොට්ට මෙට්ට අවුරු දාන්න එපා කියලා නැහැ. ඒ කොට්ටෙමෙට අවුරුදු දාන්න කියලා තියෙනවා. මේ කොට්ටෙකේ ඉන්න මකුණෙකුට නැත්නම් මෙට්ටෙකේ ඉන්න මකුණෙකුට මිදුලින් ඉන්න බෑ. උන්වහන්සේ දේශනා කරේ මේ ඒ මකුණන්ට එළියෙත් ඉන්න පුළුවන් හැදන්නේ අවුරුදු දාන්නේ. නැහැ මේක මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ අපිරිසිදු වාසය කිරීමක් නෙමෙයි. කොනට වැඩියෙන්ම 7 කිලෝමීටර නියෝගයට යන්න ගිහිල්ලා නෙමෙයි. නමුත් ඇහෙන් දැකලා මේ ප්‍රාණියෙක් කියලා අවබෝධ වෙලා තමන් ක්‍රියා කරලා ඒ සතාව මරන්න එපා කියන එක තමයි කියලා තියෙන්නේ. නැතුව ඒ සත්ත්වය ඉවත් කරන්න එපා කියලා කියලා නැහැ. සත්තු රකින්න නෙමෙයි කියලා තියෙන්නේ. නොමරින්න තමයි පළවෙනි කාරණේ. සත්තුන්ට කන්න දීලා බොන්න දීලා වෙනම තැනක් දීලා එහෙම කරන්න කියලා නැහැ. එහෙමනම් ඉතින් උකුණවත් පිරිසිදු කරන්න බැරුවා. උකුණන්ව හිස කෙස් වලින් අයින් කරාට පෞසුද්ධ වෙන්නේ නැහැ. මරලා විතරක් තමයි පෞසුද්ධ වෙන්නේ. පොට්ටමක අල්ලගඩ දැම්මහම සිවිලෙම මැරෙන්නේ නැහැ. සමහරවිට ජීවත් වෙන්න අවස්ථාව තියෙනවා, සමහරවිට ජීවත් වෙන්න අවස්ථාව නැහැ. නමුත් පොට්ටමක සුද්ධ කරගන්න කියන බුදුහමදුරු දේශනා කළා. සුද්ධ කරන ගොඩේ මරලා නැහැ. පිටසරණ ලංකාවේ මකුණු වැඩි කාලයක් තිබුණානේ. ඒ කාලේදී උණුසුමක් වක් කරලා ඉර තුරුණු තරිනවා ඊට පස්සේ. ඒව බොහෝ පළවෙනි පටන් ගත්තොත් ඉතින් යන්නේ කල්පනා කරගන්න මේ අවස්ථාව බොහොම හොඳ අවස්ථාවක්. ගොඩක් තින් කියෙන්නේ මේ අවස්ථාව අහන්න. නිකන් උදාහරණයකට කියනවා නම් කිරි උණු කරනකොට වැටිච්ච මැස්සෙක්ව අරන් දාන්න නැතුව ඒ කිරි ටික දිගටම උණු කරා කියලා තමයි මහරහතන් වහන්සේ හේ කටාරමට බස්සන්නේ. හැලිතිස්ස රජුරු ඒ රහතන් වහන්සේව තෙල් කටාරමට බස්සන්නේ රහත් වෙලා නෙමෙයි වෙලා ඉන්නේ. තෙල් කටාරම ළඟට ගිහිල්ලා තමයි රහත් වෙන්නේ. රහත් වෙලා කල්පනා කළ වෙනවම මැස්සෙක්ව අරන් නොදාපු කර්මයක් කියන්නේ. මැස්සෙක්ව මරලා නෙමෙයි. මැරෙන්න ඉඩ ඇත. බලන් ඉඳ. ඒ කර්මයේ ඒතරම් බල දෙනවා නම් උන්වතුරුවක් කරලා ඉරටුණුනම් ඒක කොහොමද ඉති කියලා හිතලා මෙන්න මේ විදිහ තමයි ඉතින් කර්ම. කර්ම ඵල දෙනකොට කොහොමද තියෙද? එතකොට අපිට ඉතින් එන ජීවිතයක ඉඳලා අපි බොහොම පන්සලක වගේ ජීවත් වුණා. අපිට ඉතින් පෙර ආත්මේ ජීවෙන්නේ මොන කරදරේ නැ මොනවෙන් මොන වෙනවද කියලා හිතන්න බෑ. දැන් හිතන්නකෝ මේ කිරිස දැන් සිල්වර්ට ඇවිල්ලා හොඳට හිටියයි කියලා ඇක්සිඩන්ට් වෙන්නේ නැ, ලෙඩ හැදෙන්නේ නැ. එහෙම හිතන්නේ බම්මක දුන්න ආත්ම කෝටි ගානක් කරු කව් එකම වෙලා තියෙනවා. ඒ හැම එකකින්ම බේරෙන්න තරම්ම හිත වැඩුවොත් නිසා නැත්තම් බේරෙන්නේ සමහර ලාට හිත වඩලා මේ චක්කු පාලු කරනට වගේ රහත් වෙන මොහොතේ අන්ධ භාවයට පත් වෙනවා. චක්කු පාලු කරන රහත් වෙන මොහොතේ අන්ධ භාවයට පත් වෙනවා. ඒක නරකයි කියලා ඇහුවොත් එක පැත්තකින් නරකයි. අසන්දුලිම නරකයි. රහත් වීම හොඳයි. ඒකාන්තයෙන්ම හොඳ නැහැ. ඒ වගේ උදාහරණ වලින් අපිට තේරෙන දේ තමයි මේ කර්මයෙන් ගැලවෙන්න අමාරුයි කියන්නේ. එහෙම කර්ම කර කර ගැලවෙන්න බෑ. පව් කරලා කරලා මම මේ පව් පින් කරලා මේ පව් වලින් ගැලවෙනවා කියලා හිතන්න අමාරුයි. මොකද මේ තෙරුම් කරපු වීරවරු සත්පුරුෂයන්ට පවා අතීත කාලයේ කරපු පොඩි පොඩි දේවල් පවා පළදී බොහෝ දුක් කරදර වලට මුහුණ දෙන සිද්ධ වෙලා තියෙනවා. අපේ මහ බෝසත්ණන් වහන්සේ මනුස්ස ලෝකේ රජ වෙලා ඉඳලා දිව්‍ය ලෝකයකදීලා හදිසියේ පරණ පාප කර්මයක් ඵල දීලා මනුෂ්‍ය ලෝකෙ මොන රැක්කලා ඉන්නේ. හිංති බඳ රත්තරන් නේ. රත්තරන් පාප. ඒක තමයි මෝහ ජාතක. මෝර කුටක කියපු මේ මොනර. මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ මහබෝසතන් වහන්සේ. හිංගක් නැති කෙනෙකුට නෙමෙයි. බුදුහාමුදුරුව දැකපු නැති කෙනෙකුට නෙමෙයි. නියත විවරණ ගත්ත අන්නේ උදාහරණ කියලා තියෙන්නේ අපිට මොනව නොවේද මේ කර්ම කරලා කියලා තේරුම් ගන්න කියලා තියෙනවා. හැම වෙලේම හිතන්න ඕනේ කම්මස්ස කෝම්බි කර්මය තමයි ස්වකීය කොට තියෙන්නේ. තමන්ගේ කියලා තියෙන්නේ යම් සිදයක් අපි හිතන් හිතන මේ පොතම වගේ මේ කුටුව මගේ මේ ගේ මගේ කියලා එහෙම අපිට දාලා යන සිද්ධ වෙනවා. දාලා යන නැති එක දෙයක් තියෙන්නේ කර්මය. කම්ම දායාද කියන්නේ කර්මය තමයි දායදශෙන් ලැබෙන. කම්ම යෝනි කියන්නේ කර්මය තමයි අපි උපද්දන්නේ යම් කීකේ තැන්වල. කම්ම බන්දු කියන්නේ කර්මය තමයි ළඟින් ඉන්න ඥාති. කර්ම කම්ම පටිසරණ කියලා කියන්නේ කර්මය තමයි අපිට පිටින් ඉන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේ යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා. යම් කර්මයක් කරොත් හොඳ හෝ නරක හෝ තස්ස දායදෝ භවිස්සාමි ඉදිරි කෙනෙකුගේ ඉතින් ගිරියන්ට විදේහස් මතක් කරලා ඉතින් නරකට කියන්නේ යම් කර්මයක් කරොත් හොඳ හෝ නරක හෝ මටම පල දෙනවා. මට මේක අයිති. මට එයින් ගැලවෙන්න අමාරුයි කියන එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සංග වහතෝ පදං කරත්ත රෝධය වගේ පිටිපස්සෙන් එනවා කියන්නේ ඇයි? ශබ්ද නගමි දුක් සහිත කර්මකාර සංජයත් සහිත පිටිපස්සේ අතරින් නැතුව එනවා. සංග වහතෝ පදං තින් කරාම හර්ධරයක් නැතුව අතරින් කියන එක තමයි ඡායාවන පායිනි. එවනල්ල වගේ කර්මයක් කරන්නේ නැතුව තමන් එක්කම හැසිරෙනවා. මේ දෙකෙන්ම ගැලවෙන්න බැරි බව තමයි කියලා තියෙන්නේ. නමුත් කුසල් කරාම හෝ පින් කරාම කර්මයක් නැතුවම පස්සෙන් එනවා. අකුසල් කරාම කර්මද කර කර පස්සෙන් මේ ගැලවෙන්නේ කියන්නේ. ඉතින් යම් කිසි කර්මයක් කරන්න යෙදුනහම මේක කල්පනා කරන්නම වෙනවා. මේක පන්සිල් වලට අයත්ද පන්සිල් එකෙන් කැඩෙනවද කියලා හිතලා කරක් නෙමෙයි. මේ කර්මය මට පළ දෙනකොට ඒක කොයි වගේ ඉන්නේ? එහෙම කල්පනා කරොත් එම පන්සිල් වලට වඩා තව ගොඩක් සිල් රැගෙන ඉබේ තමන්ගේ අවබෝධය ඒ පුරුද්දක් වශයෙන් එහෙම හිතන්න පටන් ගත්තාම කාලයක් ගියාම නරක කර්ම නැත්නම් අකුසල කර්ම කරන සම්භාවිතාව ගොඩාක් අඩු වෙනවා. බොහෝ සෙයින් අඩු වෙනවා. මේක තමයි කල්පනා කළ යුතු අනික් කාරණේ. තමයි බුදුරජාණන් වහන්සේගෙන් මේ අසිවන්දක පුත්‍රගාමුණු එයි ගහන ප්‍රශ්න සංයුතුන් කල්පිතයක් වෙන අසිවන්දක පුත්‍රගාමුණු ඒකෙදි මේ අසිවන්දක පුත්‍රගාමිනී ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ නුවර ඉන්න බමුණු මේ මැරෙන පුද්ගලයන්ව යාඥා කරලා උඩට යව පූජා පවස්සල උඩට යව භාගතුන් වහන්සේට බැයිද මේ කරුණාව තියෙන භාගතුන් වහන්සේට බැයිද මේ පුද්ගලයන් උඩට යවන්න? එතකොට භාගතුන් වහන්සේ කියනවා මේ පුද්ගලයන් පහළට යා යුතු කර්මය කරලා තියෙනවා නම් කිසිම කෙනෙකුට යාගෝම කරලවත් උඩට යවන්න බෑ. මහජනයා රැස් වෙලා ප්‍රාර්ථනා කළා උඩට යවන්න බෑ. හරියට හලු ගලක් මිලකට වැටුනහම මිලේ පතුලට ගිහිල්ලා නැවතුන. ඒ මිලේ පතුලට ගිහිල්ලා නැවතුනහම ජනතාව ඇවිල්ලා යාග හෝම කළා ප්‍රාර්ථනා කළා පුදු පූජා පැවැත්වුවත් ඒ කල්ගල උඩට එන්නේ නැහැ. මොකද යටට යන ශක්තිය ඒ කල්ගලේ තියෙනවා. යටට යන ස්වභාවය ඒ කල්ගලේ තියෙනවා. ඒ වගේ යම් කිසි පුද්ගලයෙක් නරකක් කළොත් කොයිතරම් පිරිසක් ඒ පුද්ගලයාට හොඳක් වෙන්නේ කියලා කල්පනා කර ඒ පුද්ගලයාට හොඳක් වෙන්නේ. යට යන ස්වභාවයේ යට යන ශක්තිය පුද්ගලයා තුළ තියෙනවා. ඒ නිසා යටට යා යුතු. අපිට දකින්න ලැබෙනවා සමහර ජනප්‍රිය පුද්ගලයෝ ඉන්නේ. උදාහරණ වශයෙන් කියනවනේ අපේ නළුව වගේ නැත්නම් දේශපාලඥයෝ වගේ බොහෝ පිරිසක් ඒ පුද්ගලයාට කැමති. කිසිම නරක කරනවට කැමැත්තක් නැහැ. නමුත් එහෙම බොහෝ පිරිසක් කැමති කියලාවත් ඒ පුද්ගලයා නරක වැඩ කළොත් ඒ පුද්ගලයාට හොඳක් වෙන්න බුණොත් ඒ පුද්ගලයාට හොඳක් වෙන්නේ. මොකද පහළට යන කර්මය කරලා තියෙන්නේ. යන්න පුළුවන් එකම තැන පහළ විතරයි. ඒ වගේම යම් කිසි පුද්ගලයෙක් හොඳ කළොත් සාමාන්‍යයෙන් දැනට පවතින සමාජයේ යම් කිසි කෙනෙක් හඳුනලා ගත්තොත් ඔහුට නින්දාපහස හැමතැනදීම එන්න. මේ නින්දාපහස හැමතැනදීම ආව මුළු මහත් ජනතාවම ප්‍රාර්ථනා කරත් ඔහුට නරකක් වෙන්නේ කියලා ඔහුට නරකක් වෙනවා. නෑ යම් කිසි පුද්ගලෙක් ඉහළට යන කර්මය කරලා තියෙනවා නම් ඔහු තුළ ඉහළට යෑමේ ශක්තිය තියෙනවා. ඉහළට යෑමේ ස්වභාවය තියෙනවා නම් ඉහළටම තමයි යන්න තියෙන්නේ. හරියට ගිතෙල් පිරිච්ච කලයක් මිලකට දැම්මහම ඒ කලේ බිනිලා කටු ටික පල්ලෙහාට යනවා. විතරට උඩට. ඉතින් ජනතාව යාගවම කළා බුද පූජා පැවැත්වුවත් ප්‍රාර්ථනා කළත් විතරිතුරු පල්ලෙහාට යන්න හරියට යම්කිසි හොඳ වැඩ කරපු හොඳ කර්ම කරපු පුද්ගලයෙක් මැරුණහම ඔහුගේ කය මනුස්ස ලෝකයේ අතහැරලා ඔහු ඉහළට ගමන් කරයි. අන්න ඒ වගේ කොච්චර වට වෙලා මේ පුද්ගලයාට හොඳක් නොවේවාගේ ප්‍රාර්ථනා කළා ඉහළට යන නවත්තන්න බෑ කියලා බුදු වෙනවා දේශනා කළා. මේ විදිහට කල්පනා කරහම යම් කිසි කෙනෙක් තාම පන්සිල් රකින්නේ නැත්තම් තමන්ව තුන් පන්සිල් වලින් මොන හරි කැඩෙනවා නම් ඒ පුද්ගලයා තමන්ව තියාගන්න ඕනේ තැනක් තියෙනවා. මතක් කරගතු දෙයක් තියෙනවා. මගේ මරණය දැන් මේ මොහොතේ වෙන්නත් පුළුවන්. එත වෙන්නත් පුළුවන්. අනිද්ද වෙන්නත් පුළුවන්. එන අවුරුදු වෙන්නත් පුළුවන්. මේ වෙලාවම දන්නේ. තමන්ගේ නිවසේදී වෙන්නත් පුළුවන්. කාර්යදී වෙන්නත් පුළුවන්. වාහනයක යද්දි, රථයක යද්දි හෝ අයින් යද්දි වෙන්නත් පුළුවන්. නිදාගෙන ඉන්නදී වෙන්නත් පුළුවන්. හනගුණ වෙලාවකම මරණය කියලා එන්නේ නැහැ කියලා දෙයක් නැහැ. ඒත් යම් කිසි මොහොතක මේ ළඟලම මැරෙන්න වුණොත් යන්නේ කොහොමද? පන්සිල් පහම රකින්නේ නැත්නම්, පන්සිල් වල පහම රකින්නේ නැත්නම් අපි තාම අපාරලා. මොකද මේසා මහත් අකුසල ප්‍රමාණයක් කියෙද්දි බුදුහාමුදුරුවෝ තමන්ගේ ශ්‍රාවක වූ උපාසක උපාසිකාවන්ට අනුකම්පාව පිණිසම දේශනා කරපු අවම වගකීම පන්සි ඉස්සරණ සහිත පන්සි. ඉතින් අපිට ඒ ප්‍රමාණයවත් කරගන්න බැයි නම් බුදුරජාණන් වහන්සේ සාරාසංක කල්ප ලක්ෂයක් පෙරුම් පුරල බණ කිව්වට වඩා තියෙනවා. උන්වහන්සේට ඒ තරම් මෙහෙස වෙන්න පුළුවන් නම් අපි වෙනුවෙන් ඒ තරම් දන් දෙන්න පුළුවන් නම් ඒ තරම්ම සිල් රකින්න පුළුවන් අපිට බැයි නම් මේ කියලා තියෙන අවම පහවත් රකින්න අපි බේරිය යුතුද කියලා එහෙනම් බැලුවාමනේ ඒ තරම් කල් දුක් විඳලා තමන්ගේ ප්‍රිය වූ මනාප වූ වස්තුන් විතරක් නෙමෙයි තමන්ගේ අම්බුවන් දීලා දෙනලු කෝටි දහස් ගණන් යසෝදරාව විතරක් දීලා දෙනවනු කෝටි දහස් ගණන් සැර යසෝදරා අපදානේ අරන් කියවන්න අපදාන පාලී පෙරී අපදානේ කියවන්න තමන්ව දාස භාවයට දුන්න වාරගාන කෝටි දහස් ගණන් කියන්න බැරි කරා තමන්වම සත්තුන්ට කණ්ඩ දුන්න ගාන කෝටි දහස් ගණන් කියන්න බැරි කරන්නේ යසෝදරා රහත් කරණි එන බුදුරජාන් වහන්සේට පින්වත් මන්ත්‍රකින් ප්‍රකාශ කර තමන්ව අන්යන්ට අඹුව හැටියට දුන්න ආර්ගන කෝටි දහස් ගණන් ගණන් කරන්න බෑ කියලා සසුරා කියන්නේ. ඉතින් එක්කෙනෙක්ව ඒ තරම් සැර දන් දුන්නා නම් මහ බෝසතාණන් වහන්සේ කොයි තරම් දන් දෙන්න ඇද්ද? මේ බුද්ධත්වය ලබා ගන්න. ඒ බුද්ධත්වය ලබා ගත්ත උන්වහන්සේට ප්‍රයෝජනෙකද? උන්වහන්සේට ප්‍රයෝජනෙ පිණිස ක්‍රියා කරන පුද්ගලයෙක් නම් දීපංකර පාදමූලයේම අරහත්ය ලබා ගන්න. වචන කීප යන්න තිබ්බේ. උද්දටිකඥ පුද්ගලෙ. සියලු අභිඥා සහිත, වීර්ය සහිත, ප්‍රඥාව සහිත පුද්ගලෙක් කියලා ඉන්නදී එවෙලේ අතට ලැබුණ නිවන අපි වෙනුම අතරේ. ඒ අපි වෙනුම අතෑරලා සාරාසංකල්ප ලක්ෂයක්ම පෙරම් පුරල අල්කෝලි අසංඛ්‍යාතරකුත් ලක්ෂයක් පෙරම් පුරලා බුද්ධත්වය ලබාගෙන මේ ත්‍රිපිටක ධර්ම දේශනා කරහම මේ සිල් පිළිපදීම පැත්තකින් කියන්න සමහරු අහනවා ඔය ඔක්කොම අපිට ඕනේ කියලා. ඒ කියන්නේ උන්වහන්සේ මෙච්චර වාසියෙන් දේශනා කරපු එක අහලා බලන්නත් උත්සාහ කරමු කියන්නේ. නමුත් ඇහුවාම කියන්නේ බුදුන් සරණ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් බුදුන් සරණ ගිහිල්ලාද තමන් සරණ ගිහිල්ලාද කියලා දන්නේ නැහැ. අවියට. තමන්ට ඕන බණ විතරයි අහන්න කැමති. තමන්ට ඕන නැහැ කිහිදෙන බණ අහන්න කැමතිත් නැහැ. ඉතින් ශ්‍රද්ධාව තියෙනවා. සීලයට එන්නේ කොහොමද ශ්‍රද්ධාවවත්? උන්වහන්සේ මේ තරම් අමාරුවෙන් දේශනා කරලා රහතන් වහන්සේලා දිවි හිමියෙන් ගුරු භික්ෂ කාලවල පවා මතක තියාගෙන ගෞරවයෙන් වචනයක්වත් වෙනස් කරන්නේ නැතුව අපට ලබා දීලා තියෙන මේ පිටකේ සැකකරන සුදුසුද? සැකකරන්න සිදුවේ නැහැ බෞද්ධයන් කියන. එනම් සැකකරොත් අපිට අත්තන ඉරණ මොකක්ද? අනාත්ම නිරති. මේක තමයි අතම සරණට තියෙන්නේ. ඒ තත්ත්වෙ මිදිලා සද්ධාව උපදවන මේ සීල ප්‍රතිපත්තියට හැමිනෙන්න. අචල මේ සද්ධාව කියන එක සුළුපටුද? සද්ධාව කියන එක සද්ධා ඉන්ද්‍රිය දක්වා වැඩි සද්ධා බල දක්වා වඩන්නේ. විරුද්ධ නියම තුනක සද්ධා බලය කියලා කියන්නේ විරුද්ධ කරුණු කියලා හොලවන්න බැරි තරම් සද්ධා ප්‍රගුණ ප්‍රතිපක්ෂ ධර්මෝනි නැසලෙන්නේ බල එන්න තමයි අමු. ඒ කියන්නේ මොකද්ද? අචල සද්ධාව කියලා කියන්නේ පටවියාපෝ තේජෝ ආයෝ මාරුණක් බුදු සරණ හැර වෙන කර්ම මත නිහිතව කරපු දෙයක් අපිට සම්මානයි. අපිට තියෙන ශ්‍රද්ධාව කොහොමද කියන කලව සාමාන්‍ය පුද්ගලයෙකුට තියෙන ශ්‍රද්ධාව රැකියාව කරන විට එක ප්‍රතිපත්තියක්, නිවසේ ඉන්න විට තව ප්‍රතිපත්තියක්, මිත්‍රයෙක් එක්ක සාදයකට ගියහම තව ප්‍රතිපත්තියක්, පන්සලට ගියහම තව ප්‍රතිපත්තියක්. ඉතින් ඒ වෙලා වෙලාවට සමඟ ප්‍රතිපදාව මාරු කර ඒ පුද්ගල නිවන් දකින්නවා. නිවන්ට යනවට පොද නිවන් දකින්නම බලාපොරොත්තු වෙන එක හරි. ඒත් ඒ නිවනට අවමෙන් කෙටි දුරක් හරි යනවා. නිවන් කියන්නේ මොකද? ඔහු ශ්‍රද්ධාවෙන් පිළිඅරගෙන නැහැ. බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව කියලා දේශනා කළේ ජීවන පිළිවෙතක් බව. ප්‍රතිපත්තියක් බව. රැකිය හැකි ප්‍රායෝගික දෙයක් බව. පිළිඅරගෙන නැහැ. එනම් ඔහු බුදුන් කෙරෙහිව ධර්ම කෙරෙහිව ශ්‍රද්ධාව නැහැ. ඒ නිසාම ඔහුට ඒ ප්‍රතිපත්තියට තුලින් බැරි. අපි හිතන් ඉන්න නිවනයි, අපි හිතන් ඉන්න ඒ නිවනට යන මාර්ගය, අපි නිවන් ලබා ගන්න හිතන් ඉන්න කාලයයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත නිවනයි, උන්වහන්සේ දේශනා කරපු මාර්ගයයි, උන්වහන්සේ දන්න විදිහට අපි නිවන් දකින කාලයයි අපිට අවබෝධ කරගන්න පුළුවන් හරියට අන්න එදා තමයි තේරෙන්නේ. සෑම මොහොතක්ම නිවන දිහාට යන මොහොතක් කරගත්තොත් විතරක් නිවන් දකින්න පුළුවන්. ඒකෙන් කියන්නේ නෑ හැමෝම ප්‍රවිදින්න ඕන කියලා. ඒකෙන් කියවෙන්නේ නෑ හැමෝම අටසිල් ගන්න ඕන කියලා හැමදාම. ඒ අවමෙන් තිසරණ සහිත පන්සිල් සෑම මොහොතකම තිබිය යුතුයි. නැත්නම් ඔහු හොඳ උපාසකෙක් නෙමෙයි. බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා යම් උපාසකෙක් කෙනෙක් බුදුරජාන් වහන්සේ කෙරෙහි ගෞරව තියෙනවා ඒක උපාසකෙක් කියලා ඉන්නේ. නමුත් ආනගතය කරනවා, හොරකම කරනවා, නැත්නම් කාමයේ වර්ගය හැසිරෙනවා, බොරු කියනවා, නැත්නම් සුරාමයේ හානි කරනවාද ඔසවලගේ නිල තිබ්බා වගේ නිරේතුයි. තරගයක් නිකුරු නිරේතුයි. බහාතගුවා වගේ ඉතින් එහෙම බැලුවහම අපි කොහෙද යන්න හිතන් ඉන්නේ? එනට ඒ හිතන් ඉන්න තැනට යන්න තරම් දේවල් අපි කරනවා. එහෙමනේ දැන් සාමාන්‍යයෙන් පාසල් යන ඕනම ළමෙක් කැමති විශ්වවිද්‍යාලයට පිට. පාසල. ඒත් ඉතින් කියන්න යන්නේ. එහෙම බලුවහම කවුරුත් කැමති නැහැ කියලා දෙයක් නෑ. යන්න බැරි වෙනවා විතරයි. මේකත් ඒ වගේ ආසන්න කාරණා. විශ්වවිද්‍යාලනේ ගණන් එක්තර අවස්ථාවක් නෑ. මේක ඉදදී ගොඩක් අමාරු. ඒ හිඳ තමයි කරන්න ගියහම නොඑක් බාධක ඇති වෙන්නේ. මොකද අපේ තියෙන තණ්හාව ප්‍රයෝජනෙට ගන්න මේ බුදුජන් වහන්සේට විරුද්ධ පක්ෂේ. මාර පක්ෂයේ සේනාව සීමිතයි. මොකද මාර පක්ෂයෙන් පහෙන් හතරක්ම අපි තුලම ඉන්නේ. ස්කන්ධ මාර, ක්ලේශ මාර, විසංසාර මාර, මච්චු මාර කියන හතර දෙනෙක් ඉවාමයි. දේව පුත්ත මාර කියන හයවෙනි දිවිලෝක රජුරු විතරයි පිටින් ඉඳගෙන තියන්නේ. නමුත් එයාට සහාය වෙන්න අපි තුලම තිරි හතරක් ඉන්නේ. ඉතින් අපිට මේසි දෙක සටන් කරා. මොකද ඇතුළටත් සතුරු පිටටත් සතුරු. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මහා සේනේන මච්චුනා මායාට ගොඩක් සේනාව ඉන්නවා කියන්නේ. අජේව කිච්චන් ආතප්පම් හෝ ජඤ්ඤා මරණං සුවේ කියලා කියන්නේ අදම ආතාපි වීර්ය අදම කෙලස්තරු වීර්යය කළ යුතුයි කවුද දන්නේ මෙතන මැරෙනවද කියලා. නහිනෝ සංගරං තේන මහාසේනේව මතකයි. අපිට මහාසේනා කියන මාරයත් එක්ක කිසිම ද්විසුමක් අපිට කොයිතරම් කාලයක් ජීවත් වෙන්න දෙනවද කියලා. ඉතින් ඒ නිසා අදම පටන් ගන්නගෙන මේ පටන් ගන්නවා නම් අවමේ හන්සිල්වත් කියන්නේ ඒක තමයි නිවන් දැකේ නැකත් විවිරෝ ගිහිල්ලා නිවන් දකින්න නම් සිද්ධිය යුතු අවම. මොකද මේ දවස්වල මනුස්ස ලෝකේ නම් ඉන්න පුද්ගල ත්‍රිපිටකයේ සැරිසරම පුද්ගල වැඩිමක විවිරෝ ලෝකේ නම් බුදුරජාන් වහන්සේගෙම වනහව මාර්ගඵලලාදී ගණන් කරන්න බැරි තමයි. මනුස්ස ලෝකේ නම් සමහර කෙනෙක් අනුතරු ත්‍රිපිටකයේ අපිට කියන්නේ දෙවියන්ටයි කියන්නේ අපිට අදාළ නැහැ කියලා කියන බුදුස වැඩි. මනුස්ස ලෝකේ සරුත් සාඳුරෝ කිව්වේ විස්තර කමයි. අපි විස්තර ගමේ අහපු දෙවියෝත් කියනවා දීවිලෝ. දිව්‍යලෝකෙදි නිවන් දකින්න ලේසි මේ. දිව්‍යලෝකෙ ඉපදිලා නේ සපවින්දිනේක පොඩ්ඩකට නවත්තලා බණාංග කරලා සීයේ දිනු. ඒක සීයක් නැති වුණත් මම ඒක හම්බෙන්නේ නැහැ. කොහේ ඉඳන් ආවි කියලා මතක් කරන්න යන්නේ සමහරවල්. ඔව් ඉතින් ගියේ ගාවම මේ වෙලෙදි අපි ෆිල්ම් මෝල් එකට යනකොට ෆිල්ම් එක පටන් අරගෙන තියෙන තිවර්ණ කම්මිට ඒක බලනවා. ඒපත් දිව්‍යලෝකෙට යනකොට මමත් හරි පටන් අරගෙන තියෙනොත් ඒ මනිත්ත ඒ කියන එකම බලන් ඉන්නකොට මෙන්න පරම්පරා ගානක් ගිහින් ඉවර. එහේ එක දවසක් යනකොට මේ අවුරුදු 100 200 ගිහින් ඉවර. අන්නතර සීහියෙන් නොදෙ. මනුස්ස ලෝක තමයි සීහිය හොද. මොකද අපතේ ඉඳෙන මොනවා කරන්නද? ඒ කියන්නේ කෑමක් කන්න ගියත් වැඩි කෑමක් මම දෙනවා. එදි කර කරන්න බෑ දෙන්නේ නැහැ කිසි දෙයක් කර. ඒ හින්දා මග නැවතිලා හිතලා බලන්න වෙලාවක් තියෙනවා. දැන් කවුරු හරි කමන්ට හොඳම කියනවා නම් ඉතින් අනේ මම හොඳයි කියන්නේ ඔය පාවි පාවි ඉන්නු බයිට් ගන්න පුළුවන් කියන එක මොකද මට වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම ගේම් තියලා පස්සේ දෙවෙනි විතර පස්සේ මට මොකද වෙන්නේ කියන කල්පනා කරනකොට පොඩි සිද්ධියක් එනවා. බලුනා මනස ලෝකේ තමයි භ්‍රමචර්යාව වවතුන්න පුළුවන් කියලා බුදුහාම දේශනා කළේ මේ භ්‍රමචර්යාවට අවකාශයක් තියෙනවා. දිවිලෝක භ්‍රමචර්යාව නැතිනෙ දෙන්නේ නැහැ. තමන් ලකින්ද කැමති වුණා හාමුදුරුවෝම ගිහිල්ලා භාවනා කර කර ඉන්න ගමන් මරණයට පත් වෙලා ජීවිතේ කුදුනහන දිව්‍යංගනාව ළඟට ආවම කියනවා ළඟටත් එන්න එපා. ඒක දිව්‍යංගනාව කියන්නේ මොකක්ද? භික්ෂුවක් නෙමෙයි. දැන් දෙවියෙක් කියලා. ඉතින් මේ දෙවිය පිළිගන්නේ නැහැ ඊපස්සේ. කැඩපත කියනාලා විනාලා පෙන්නනවලු සිවුරක් නෙමෙයි ඇඳගෙන ඉන්නේ සාපාදර්ණය කරදි ලයින් එක. ඒකද ප්‍රශ්නතරේම හරි දුලබ. එනිසා මෙහි තියෙන වාතාවරණය දැන් මෙහි ආව මනුස්සයන් දිදෙන්නේ අපිට සල්ලිත් නැහැ රස්සාව කරන්නත් ඕනේ අනාදේශයෙන් බොහොම දුක් කරදර වැඩි කියන තමයි තේරෙන්නේ. තියෙන එක තේරෙන්නේ නැහැ. තියෙන සැප තේරෙන්නේ නැහැ. තියෙන සැප ඇන්නේ දැන් කොහොමද සනීපද කියලා හුවත් ඔළුවර ඉගෙනව පඩ විදිනවා කියලා කියනවා. ඒ කොච්චර සැපක් හයිද ඉන්නවා කියලා දැනගන්න කකුලක් කැඩලා යනවන ඉස්පිරිතාලේ. තේරෙන්නේ අනේ මං කලින් ගෙදර කී කොච්චර සැපකින්ද කියලා. ඒ වගේ මේ අපිට තියෙන සැප අපි දන්නේ නැහැ. නැති සැප විතරයි දන්නේ. ඒක නසන්තුෂ්ඨතාවය කියන්නේ. තියෙන තුන මදිනුනේ නේ. සංකයක් කුමක් හයිද? ඇස්ට්‍රෝලොජියක් හැදිලා එහෙම බලන්න ඕන කොහොමද කියලා. කලින් මේ මම හොඳ දෙකී කියලා ඒ වෙලෙදි විතරයි මතක් වෙන්නේ. ඒකත් මතක් වෙන්නේ ඒ වෙලෙදි විතරයි ඒකත් පස්සේ. දෙන්නේ ඉවරම ආයෙ අමතක. ඉතින් මේක කල්පනා කරගන්න නෝන තියනවා නම් ලෙඩක් හැදෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයාට නෝන තිබෙන්න තමයි ලෙඩ දැක්ක ගමන් උතුරු ටික මතක් වෙනවා. නැත්තම් ලෙඩ වෙනකම් බලන්නේ නැතිද? මලමිනියක් දැක්ක ගමන් මතක් වෙනවා. ඒ ප්‍රඥාවන්තයාට ඉංග්‍රීසි කළ ඇති. ඒක තමයි බුද්ධ ප්‍රඥා පිටකලය කියලා කියන්නේ. යම්තම් වචනයක් නැත්තම් නිමිත්තක් දුන්නාම ඇති. සමහර මහා පුරුෂ මහා පදුම දේවියගේ 500ක් සත්හැවිරිදුවේ කුමාරවරු හවස නෙළුම් මල් පරවෙනවදට එතනම පසුබිද මෙච්චර මේ ලස්සන තිබ්බ මලටත් මේක වෙනවනම් අපිට මොනව නොවේද කියලා කල්පනා කරනවා. සත්නායකටම පසුබිද ඒ තරම් මේක වැඩි නෑ. ඒවා යාගින්න කියනවා දැන් දෙදරයන් හවස් කරනවා කියන්නේ අපි පසුබිද ඒකට හේවාල් කියන පසේ බුදුරු කියන්නේ ඕමයි නේ උන්වහන්සේ රජු මාරු. අසේබුදුරු කොහොමද කියලා.
එන උන්වහන්සේලා සිස්තම් මුදු කරන් කසාවක් හඳ එතන ඔබගේ විසාසලා විසාසමකට 500ක් වහන්සේ
සිවුරු පහළ වෙලා අංග සම්පූර්ණ මහතෙරවරු හැටියට මෙනි හිටිනවා. ඉන්පසුව ධර්මයේ දේශනා කළා තමා වඩින්නේ.
සත් හැවිදිනි. අපි දැන් අවුරුදු 100ක් මනව ඇහුවා නේද? දැන් මං කියන්නේ දැන් ඇහුවා ඇති. දැන් පටන් ගන්න ඕනේ. දැන් මොකද පන්සල් රකින්නාගේ අපි දැන් පන්සල් රකින්නා කියලා හිතන් ඉන්නට වඩා මොන සිල්ලේද කොහොමද කැඩෙන්නේ කියලා ඔයගොල්ලෝ සමාහට කැඩෙන්නේ දැන් හොයාගන්න. එච්චරම නෑ යන්නේ. මොකද හොඳ 100ක් තියෙනවා පන්සල් කරක්. සාමාන්‍ය ජීවිතේ. හොඳටම 100 තියෙන කෙනෙකුට තමයි ඒක රකින්න පුළුවන්. නැත්නම් සමහරට වැඩ කරන දේකට බොරුවක් කියන්නේ. කිසිම තේරුමක් නැහැ. පුරුද්දට වගේ. පුරුද්දට වගේ පුරුද්දකම නෙමෙයි. සමහර ඒවා නම් ප්‍රයෝජනයක් සඳහා ඉතල කිව්වොත් වෙන දුක්ක් ඉතල කිව්වොත්. නැත්නම් කතර එනකොට වෙන්නේ වචනේ බොරුවක්. ඒ තරමට ප්‍රගුණ කරලා තියෙනවා. උදාතාව කියන්නේ කානෝ හවේ පාන සංනි. පානි කියනකොට පානික දැනගන්නත් ප්‍රාණ සංඥාවක් අපිට ඉන්නවා. වදක කිත්ත උපක්කම මරණ සිතක් ඉන්නත් වන උපක්කමද උපක්කමේ උදවන්න. හේන ජීවිත නාසෝ ඔහුගේ ජීවිතය නසන්නත් අංග පංහා වදස්සි අංග පහකින් උත්කන්න මේ පණද මේමයි තත්පරයකට කෝටි ප්‍රකෝටි වාරයක් සිත් උපදිනවා. උත්පාද සිති බංග කියලා අවස්ථා තුනක් තියෙනවා. බංග කියන්නේ මැරෙනවට. ඉතින් අපි හිතුවත් නැටත් කියලා මේ හිතනවා කියලා උත්සාහයක් ගත්තේ නැටත් අපේ හිත්ම තත්පරයට කෝටි ප්‍රමාණයක් ප්‍රකෝටි ප්‍රමාණයක් මැරෙන. කෝටි ප්‍රකෝටි කියන්නේ මොකක්ද? 10 20 කින් බලෙන් කර. බොහොම ලොකු සීඝ්‍රතාවයකින්. අපේ මේ කම්පියුටර් කරන්නේ 10 9 සීඝ්‍රතාවයක්. ඒ කියන්නේ 9 ගිගාහර්ට්ස් වලින් වැඩ කරා. මේ කම්පියුටර් එකේ උපරිම පිළිබඳින්න පුළුවන් බිලියනයක්. ඔය ඊට වැඩියෙන් බිලියන් 2ක් පුළුවන් මේකට. නෑ 4ක්. බිලියන් 4ක් පුළුවන්. මේ කම්පියුටර් එක. උපරිම පිළිබඳින්න. අපේ හිත කොහොමද? හිතලා බලන්න මේ අපි හදලා තියෙනවා අලුතින් මේ තාක්ෂණයේ දුණු වෙලා ශබ්දේ කතා කරන ශබ්දය අඳුරගන්න මේ ටෙලිෆෝන් වලට පුළුවන් ඩයල් කරලා. ඉතින් හරි අමාරුයි ඒක කියන විදිහට කියන විදිහටම කියන්නේ. අපිට එහෙමද? ඔය රැහිය දෙන්නේ කෑගෙන ඉන්නේ රැහිය දෙන්න ගන්න කෑගෙන ඉන්නේ. බල්ලෙක්ද කෑගහන්නේ බලු පැටියෙක්ද කෑගහන්නේ? ඌට කරදරයක් වෙලාද කෑගහන්නේ? යනාදි වශයෙන් කොච්චර සංඥා අපිට ගන්න පුළුවන්ද? ඉන්දිය සඳුර ගන්න කොච්චර පොඩි කෙනෙක් කියන්නේ. කොයිතරම් වේගවත් කම්පියුටර් එකකට වඩා. ඉතින් මේ සිත කියන එක ශක්ති විශේෂයක්. ඒක චිත්ත නියාමන වැඩ කරන්නේ. තමන්ගේ සිතට වෙන සිද්ධ වෙන දේවල් වලට වෙන අය වගේ කියන්න ඕන කියලා බුදුහාමුදුරුවන් දේශනා කළා නේ. තමන්ගේ සිතට සිද්ධ වෙන්නේ තමන්ගේ චිත්ත පරම්පරාවේ කලින් සිත් වලින් කරපු කුසල් හෝ අකුසල් හෝ කර්ම වල විපාක ශක්තිය විතරයි. වෙන කිසිම දෙයක් බලපාන්නේ අනුන්ගේ දේවල්. අමුත් ඒවේ කරලා තියෙනවා නම් මේ කාලයෙන් මේ ඍතුවෙන් මේ ඉපදිලා ඉන්න අම්මා තාත්තා ඇසුරෙන් අනුබල තියෙනවා නම් කල දෙන්න තරම් කලින් අපි හිතන අපිට බත් කන්න නම් පින් තියෙනවා ඉතින් රස කෑම කන්න තමයි පින් නැත්තේ කිය. නමුත් මේ පුද්ගලයාම බත් නැති රටකට ගියා නම් ඉතින් පාංගර වෙනවා තමයි බත් කන කෙනෙක් මා වෙනවා. දැන් අපි යම් කිසි ආහාරයක් ගන් දුන්නා මේ ලෝකෙදී අපි තිරසනෙක් වුණා හම්බෙන්නේ තිරසනුක සුදු ආහාර. දිවි ලෝක ගියා හම්බෙන්නේ දිවි ලෝක දින ආහාර. මනුස්ස ලෝකේ යම් ඒ රට ප්‍රදේශයේ ඉන්නකොට ඒ ප්‍රදේශ කියන ආහාර හම්බෙන්නේ. නැතුව මෙන්ඩක සිතානන්ට වගේ අහස බලුවාම රත්හල් අහසින් වටන්න තරම් පින් කරන්නේ නෑ වෙනව පින්. ගරු පින් කරන්නේ. ඒ රටේවත් නැති හාල් අහසින් වැටෙන්නේ. එහෙම පුදුලකින් මේ කෝටි එකක් කෙනෙක් නෑ. බුදුරජාණන් වහන්සේ කාලේ නම කියන්න පුළුවන් කීකද නෑ ඉඳලා. බොහොම අතලස්සයි ඉඳලා තියෙන්නේ. මෙන්න කිතාන කියන්නේ විසාකාවගේ 100ක්. විසාකාවගේ 100යි මෙන්දසියානෝ පුතාගේ බිරිඳයි පුතයි පුතාගේ භාර්යාවයි එතන සාකාවගේ අම්මයි තාත්තයි සාකාවගේ තාත්තා ධනංජය සිටුයි ධනංජය සිටුයි යාගේ භාර්යාවයි තව 16 කි 16 විසාකාවයි තමයි ඉන්නේ අමිත භෝගී සිටුවරු ඒ කියන්නේ තීන ප්‍රමාණය ගණන් කරන් දෙයගොල්ලවත් දන්නේ උන්වහන්සේලා එක්තරා ජීවිතයකදී ඒ ජීවිත සිටුවරෙක් කියලා ඉන්නවා. සිටුවරෙක් කියලා ඉන්නකොට එක දවසක් රජවාසලට ගමන් කරනවා. යන අතරදී මිත්‍රයෙක් හම්බෙලා කියනවා තව අවුරුදු දෙකකින් මහ නිවැරදියක් වෙනවා. දැන්ම ධාන්‍ය ගබඩා කරනවා. ඒ දවසල නක්ෂත්‍රය කියන විද්‍යාව දැන් වගේ නෙමෙයි. කිව්වොත් ඒ විදිහට වෙන විදිහට තමයි දිනුවට පත් වෙලා තිබුණේ. දැන් නම් එහෙම නෙමෙයි ලෝක විනාශ කීයක් වුණාද? ලෝක විනාශ වෙනවා කියලා දැන් මේ අවුරුදු ගානක ඉඳලා කිව්වා. ආවනම් විනාශෙත් පාට නැහැ. ඒ දවස්වල තිබුණ අපි අභිධර්ම පිටකෙන් ඔය කාක් හදන කාලවලදී පරිසරයේ ඉල්ලුවම දැන් ඔන්න මතක් බල කරලා තියෙනවා මේ නවුරුද්දේ 2002 කොහොමගේ ලෝක විනාශ වෙනවා කියලා කිව්වා. බුද්ධාගමේ මොකද කියන්නේ? බුද්ධාගමේ කියන්නේ කවුරු ලක්ෂ ගානක් මේ මෑත කාලයේ ලෝකේ විනාශ වෙනවා කියලා පොරවත් නැහැ. ඒ කිව්වත් වගේ සාමාන්‍ය අපි කියනවා. ඉතින් මෙන්න මේ මිත්‍රයාගේ වචනේ අහලා ඒ සිටුවරයා ගිහිල්ලා වැඩි වැඩියෙන් වගා කරලා ධාන්‍ය අතු කොටු කරනවා. ඒවා බිත්ති ධාන්‍යාගාර හදන්නේ මැටි වලට අනනවා වීදා අන්තිමට පාස්. වීත් එක්ක මැටි අනනවා. එතකොට ධාන්‍යාගාරේ හිස්සුනහම බැරිම වුණොත් ඒ වීචික ගන්න බලාගන්න. ඒකම පුරවලා අවුරුද්දකින් ගන්න. මේක කෙනා. ආවම රටටම කන්න නැතෙනවා. කිසි කෝරයක් කරන්නේ ලක්ෂ ගණන් දාසෙ ඉන්නවා. රටටම පුළුවන් තරම් කන්න දෙනවා. මේ අන්තිම කන්න නැති යනවා. කොහොමද 16 ඔක්කොම ඉඳහස් කරන්නේ. මේක ඔක්කොම යනවා. 1000ක් නපු. මාලිගාවේ ඉන්නේ ප්‍රධාන සිටුවරයනි විරින්දයි, පුතයි පුතාගේ විරින්දයි, පුතාගේ දුවයි 16. විසා කවතනදී. ඉඳලා හිටලා අවජාතියක් හොයාගන්න. ඉඳලා හිටලා පොඩ්ඩක් අර මැටි කඩලා හාල්ලා මීටි කරගෙන හාල් කරගනවා. කොහොමද දැන් ඉවරලා ඒ ඔක්කොම ඉවරන මට්ටමට આવી. සිටුවරේ ආනවා මිරිඳගෙන් මොනවද කන්න තියෙන්නේ. උඩ කියනවා අල වර්ගයක් තියෙනවා අන්තිම සහල් ප්‍රමාණයකින්. මොනවද යන්නේ? ඉවරම කියනවා දැන් මැරෙන්නේ තියෙන්නේ. කොහොමත් මැරෙන්නේගේ බත් ටිකක් කාලම මැරෙන්නේ තියෙන්නේ. ඒ බිරිඳගෙන් ඒ සහල් ටික ඉපේ තියෙන්නේ. ඉපේ තිබ්බහම ඒක ඉඳිලා ඉවරේ වෙලාවට ගන්ධමාදන පර්වතයේ වැඩ හිටපු 500ක් පසේ බුදු වරුන්ගේ එක පසේ බුදු නම නිරෝධසමාපත්තිය සමවෙලෙන්ද එයි නැගිටලා ඉරිදීම් වරිනා මෙතන. එබ්ලකින් ඉරිදීම් පේන්නේ නැහැ. මාර්ගයට ඇවිල්ලා ඇඳගෙන පඩුදු. වැඩිහාම සිතානන්ට දකින් ලැබුණා මේ පසේ බුදු නම. මේ අපිත් වල පසේ බුදු වහන්සේ දැක්කම අඳුර ගන්නවා කියලා එහෙම හිතන්න එපා. ආනන්ද විශ්වාසකම තමයි උන්වහන්සේ වඩින්නේ. ඉතින් සිතානන්ට හිතෙනවා හොඳ අවස්ථාවක් උදා වුණා. මේ වෙල කෑවත් මැරෙනවා. ඉතින් මේ වෙල කාල මරණ එකයි. නොකා මරණ එකේ අතර පොඩි වෙනසක් තියෙනවා. එහෙම හිතලා කියනවා ඔය වත්හලිය හය කොටසකට බෙදන්න. බෙදන්න මගේ කොටස මේ අඳුරෙන් ගන්න. බිනදේ කොටසද පුතයි පුතාගේ භාර්යාව ඒගොල්ලන් කොටස් දෙක මිනිවිලි 16යි කුලද මුලදෙනිය කුලද හා කුල කරාම පසේ බුදුරුන්ගේ ආවේනික පුණ්‍යනෝධනා දාතාව කියන ඉතිකං පස්සෙන් දේ ඉතිමෝ කමිස්සු කුලින් කුතිකං තක්කා සංගෝ සංකසිය කාය නිචිතං කියන්නේ කැමති ආකාරය. පත්තිතං කියලා කියන්නේ ප්‍රාර්ථනා කරන අර්ථය. තුයිනං කියන්නේ කොතොම. නිචිතං පත්තිතං තුයිනං. කිප්පමේව සමිච්චතු. කියලා කියන්නේ කල් නොයවා සාර්ථක වෙන සමුදු වෙනවා. සමාධිය කියනවා සබ්බමේව සමිද්ධි සියල්ලම පූර්ෙන්තු චිත්ත සංකප්පා කියන සිතේ සංකල්ප සිතේ කියන අදහස් පරිපූර්ණ වෙන හන්දුව පන් රසය කරගෙන කියන්නේ පුර පසලස්සකදා හඳ කිරනවා වගේ. උන්වහන්සේ දානය මහත්ඵල වීම සඳහා පසුසිත වඩා ශක්තිමත් කිරීම සඳහා අනුග්‍රහ කරනවා. ඉර්ධියෙන් පේන්න වඩු අහසට නැග අහසට නැගලා ඉර්ධියක් පානවා. ගන්ධමාදන පර්වතයට ගිහින් හංසියක් පසේ බුදුන් සමග මේ දානය බෙදා ගන්නවා. මොවුන්ට පියවිසින් දෙන්නේ. ඉතින් මේ දානය නරඹන්නේ ඉන්නකොට ඉතින් මොවුන්ට බලවත් පිළිසක් ඇති වෙනවා. අනිත් කාරණය තමයි උන්වහන්සේලාගේ ඉර්ධියෙන් මේ සිටුවරුන්ගේ ශ්‍රද්ධාව නිසා ඒ ගෙනියන බත් ප්‍රමාණය 500ක් පස්සේ බුදුරන්ට සෑහෙනවා. ඊට පස්සේ මේ දාන ඉවරලා දැන් හවස් වෙනකොට නැවත බඩු ගිනියි. මරෙන්න කිව්ව කොහොමද කියන සංකේතනේ. බඩු ගිනිය වැඩි වුණා. බිරිඳල කියන සිටුවර ඇලිය අඩියවත් උතුරලා නැද්ද කරන්නේ. සිටු බිරිඳ හොඳටම දන්නවා තමන් අඩිය ඌරලා තමයි දන් දුන්නේ. උතුරු කරගන්නේ නැතුව. නමුත් ස්වාමියාට තියෙන ගෞරවය නිසා බලන්න කියපු නිසා ගිනවද. ඊට පස්සේ ගෙනහල් එක බෙදුවාම ඉවරයි. ඊට පස්සේ මූල රටකම ගිහින්. ඊට පස්සේ මේ දිව්‍ය ලෝකේ ගිහිල්ලා එහෙම නොඑකාත්ම භාව ලෝකින් කරලා බුදුරජාණන් වහන්සේ කාලයේහි මගධ දේශයේ උපදුනාම ඒ සිටුවරයා අසුපුතු හදලා වහලේ නැතුව හොඳට සුවඳ පැනින් නාලා පිරිසිදු වෙලා අහස දිහා බැලුවාම අහසින් වත්හල් ඇවිල කෙරේ. සියලු අසුපුතු කෙරේ වගා කරන්නවා. ඒ බිරිඳ යම් කිසි එක ප්‍රමාණයක් අරගෙන බත්හලියක් උයලා ඒ බත්හලිය ළඟින් ඉවත් වෙන්නේ නැත්තම් ඒ බත්හලියෙන් ඕනතරම් පිරිසිදු බෙදන්න පුළුවන්. පුතා දහසකින් මෙන් පියල්ලක් අරගෙන ඒ කියන්නේ පන්තහවණු දහසක් එක මල්ලකට අරගෙන 16න්ට වැටුප් දෙන්න සම්කරුවන්ට වැටුප් දෙන්න පටන් ගත්තොත් එතනින් නැගිටිනවා මේ සල්ලි මල් ලක්ෂකටද ලක්ෂ ගානකටද බෙදුවේ කියන ප්‍රමාණයක් නෑ ඕනකම් දෙන්න. පුතාගේ බිරිඳ එක බීජ ප්‍රමාණයක් අරගෙන දුන්නොත් ඕන තරම් එක් ප්‍රමාණයක හිතවන්න පුළුවන්. 16 එක නගුලක් අරගෙන හැවහම නගුල් 1000කින් හනවලු හන්න පුළුවන්. මේ ආශ්චර්ය කරුණු පහක් එක්ක මේ බුදුන් මේ බුද්ධෝත් පදකාලය දෙලි. බිම්බිසාර රජුන්ට මේක ආරංචි වෙලා බිම්බිසාර රජු යනවා ඒක බලන්න. මොකද ඒක රජුරුවත් දන්න දෙයක් නෙමෙයි. පිළිගන්න පුළුවන් කරාවුත් නෙමෙයි. දැන් කිව්වත් කවුරු පිළිගන්නේ නැහැ. කොහොම පිළිගන්න පිළිගන්නේ. මෙන්න මේ නිවස තමයි විසාකාව තියෙන්නේ. අන්ත භෝගී සිටුව. එහෙම කර්ම තියෙනු බොහොම ටික දෙනා. එහෙම කර්මයක් නැත්තම් තියෙන තැනේ හැටියට ලැබෙන දේ තමයි සම්මෝ. ඒක කර්මයේ හැටි කරනකොට කොහොම කළා පල දෙනකොට ඉන්න රටේ හැටියට ඉන්න කාලේ හැටියට ඉපදලා ඉන්න සත්ව කොටසේ හැටියට තමයි ඒක පල දෙන්නේ. ඒ නිසා කල්පනා කරගන්න ඕනේ දැන් මේ බණ ඇහුවට බණ අහනකොට ප්‍රීතියක් ඇති වුණාට විතරක් මේක අපිට ඕන දේ සිද්ධ වෙන්නේ. අපි ඇත්තටම යන්න කැමතිද ඔය කියන හොරතනකට? හොඳනක ඉපදෙන්නවත් නැහැ. මොකද මේ ජීවිතේදී නිවන් දකින්න බැරි වුණත් දිවිලෝකුණත් නිවන් දකින්න තියෙන අවස්ථා වැඩි මේ කාලේ. ඒක බුදුන් වහන්සේගේම වනහපු සම්මාසලගේම වනහපු දෙවියෝ ඉන්නවා. ඒ දෙවියන් මතකේ අදුවක් පාදවත්. සෝවාන් සකදාගාමි දෙවියෝ ඉන්නවා. අනාගාමි අරහත් බ්‍රහ්මයෝ ඉන්නේ. මේ දිවිලෝක බ්‍රහ්ම ලෝකෙ තිබුණා කියන්නේ කිසි අපහසුයක් නැහැ නිවන් දැකීම. මේ කාලේ සමහර කෙනා වගේ දිවි දෙවියන්ට හිං කරන්න බෑ කියලා එකක් බුද්ධාගම කොරවස් සඳහන් වෙන්නේ. මනුස්ස ලෝකෙට වඩා දිව්‍ය බ්‍රහ්මයෝ තමයි නිවන් දැකේ කියලා දේශනා කරලා තියෙන්නේ. මේ හැම තැනම දේශනා කරලා තියෙන්නේ සමහර පුද්ගලයන් කියන දෙවියන්ට හිං කරගන්න බෑ මේක අපි කිය කරනවා බලන්නේ. දින කරලා පින් අනුමෝදන් කරනකම් බලන් ඉන්නවා කියන්නේ ඒකයි. ඒ හින්දා නේද? සිංහල වටිනාකම දන්නයි සිංහල නෝන් කවුරු හරි මහා ධනවතෙක් හිටියොත් එම ඒ ධනවතාට අපි කියලා කිව්වොත් කවුරු කියලා කෝටියක් දෙන්නම් කියලා උපාගන්නේ. උපාගන්නේ නැහැ ඒක කල්ලි දාන්න නැහැ වඩන්නේ. එහෙනම් ඒ ටික දෙන්නේ කියන්නේ. ඒ වගේ තමයි දෙවියෝ අපෙන් පින්නේ නැහැ. සම්මාදිටියක දෙවියෝ අඩුපාඩු තියෙන ඇත්තටම මේකෙන් කියපදෙන පොඩි හරියක් කියන්නේ එහෙම අමාරුවක් නෑ. සමන්ට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය විදිහට අවශ්‍ය කාලයේදී නිවන් දකින්න අවශ්‍ය කාලයේදී අවශ්‍ය විදිහට නිවන් දකින්න තරම් සමන්ගේ ප්‍රතිපදාව ශක්තිමත් වෙන්න තමයි ඊළඟ කල්පනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ධම්මෝ කර්මෝ මහණ වෙන්න ඕන නිවන් දකින්න. නමුත් උන්වහන්සේ මේ ශාසනයේ සෝවාන් වෙන්න උදව් කරනවා. මේ ශාසනයේ සකදාගාමී වෙන්න උදව් කරනවා. අනාගාමී වෙන්න අරහත් වෙන්න උදව් කරනවා. දැන් විශාඛාවට බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ සෝවාන් වෙලාමදි රහත් වෙන්න ඕනි කියලා අනිවාර්යෙන්ම බල කරන්නේ. ඒ පුද්ගලයා තම තමන්ට කම ප්‍රමාණයෙන් නැවතිලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ අදුම කරන්නේ සෝවාන් වෙන්නත් ඊළඟට මොනවානවත් ගන්න. ඒ සමහර පුද්ගලෝ ඉගිරි ශාසන වලට යන්න කැමති. අසූ මහා ශ්‍රාවක වෙන්න, මහා ශ්‍රාවක වෙන්න, අග්‍ර ශ්‍රාවක වෙන්න, පසේ බුදු වෙන යන අදවසින් බුදු වෙන්න බව උත්සාහ කරගෙන ඉන්න. බුදුහාමුදුරේ ඒ පුද්ගලයන්ට එහෙම වෙන එක හොඳ නැහැ කියලා දේශනා කරන්නේ අර දකින්න හම් වෙනවා. සංසාරින් එක හොඳ නැහැ තමයි. බුදු වෙන එක හොඳ නැත්තම් අපි අද මොන කියා කතා කරන්නේ? අපි අද මේ එකට වෙන්න දන්නේ මොන ඒකෝ කින්දල් කවුරුරි කණින් නිවන් දැකපු නෑ උතුම්ම බුදුරජාන් වහන්සේ මහා කරුණාව නිසා බුද්ධත්වේ ලැබලා මේ ධර්ම දේශනා කරනවා. ඉතින් කවුරුරි කියලා බුදු වෙනවද නැහැ කියලා ප්‍රශ්න කරනවා. එහෙනම් බුදුරුන්ට නිඳාවක් බුදුන් සරණ ගියා කියලා ඒ කටින් බුදුරුන්ට නිඳා කරනවා. අපි මේ ගමන යනකොට ආර්ය උපවාදේ නොකර ඉඳෝ උතුම් පුද්ගලයන්ට සත්පුරුෂයන්ට මහා සංඝයා වහන්සේට අගෞරව නොකර ධර්මයේ අනුන් සමන්ත හිතන්න පුළුවන් කියලා හොයාගන්න. මේක හොයාගන්න තියෙන එකම ප්‍රමේය තමයි ධර්මයේ හදාරන. උතුම් වූ ආර්යයන් වහන්සේලා මහා සංඝයා වහන්සේලා මේ ත්‍රිපිටක සත්‍ධර්මය අපිට ගෙනහැලා දීලා තියෙන්නේ නිකම් මහකදාන නෙමෙයි. මේකෙන් අපිට ප්‍රමාණයක් දේශනා කරලා තියෙනවා. අපිටම සුදුසු ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ ප්‍රමාණය මේ පොත් වලින් එළියට පණින්නේ නැහැ. මේ පොත් වලින් එළියට ඉතින් පණින්නේ නැහැ. අපුම හොයාගන්න ඕන. එහෙම නැත්නම් අඳුනානේ සාකච්ඡා කරන කෙනෙක්ට ගිහ සාකච්ඡා කරන්න. අඳුනද? එහෙමත් නැත්නම් අපිටම කැමති ආකාරයකට මම සමහර කියන මම බයිට් පී භාවනාව කරන්න. ඉතින් නරකද නේ? කිසිම කවදාවත් සමහර වෙලාවට මයිට් පී භාවනාව ඒ පුද්ගලයාට දවස් දෙක තුනකින් හරියනවද? මමට අවුරුදු දෙකක් නැත්නම් අවුරුදු 30කට හරියන්නේ නැහැ. සාමාන්‍ය ජීවිතේම හරියන්නේ නැති වෙනවා සුදු. ඉතින් සමන්තම කැමති ආකාරයෙන් නිවන් දකින්න ඉන්නවා මෙහෙමයි ඉරණ. මොනවානවත් දන්නේ. සමර්ධන මොන දර්ශනාව. නරකින් දෙයක් නැක්ක් වෙන්නේ විදර්ශනාවෙන් පුළුවන්. නමුත් විදර්ශනා වඩලා විදර්ශනා ඥාන මට්ටමකට යනවා වඩන්න ඕන. එතන නැත්තම් සාමාන්‍ය ජීවිතේ වෙනස් වෙන්නේ. විදර්ශනා ඥාන වලින් අවබෝධ වෙලා අර්ථය සහ ධර්මයේ නෑ මේ මොනේ දැන් ඕගොල්ලන්ට තුන්තර භෝගිය ප්‍රශ්නයක් නෑනේ. දැන් තියෙන්නේ බුදු වෙන්න හිතන්නේත් නෑ, පස්සේ බුදු වෙන්න හිතන්නේත් නෑනේ. ඔව් දැන් රහත් වෙන්න හිතන්නේ නෑ. මම නවා හිතන්නේ රහත් වෙන්න හිතන්නේ කියලා. එහෙමනම් කොයි ආකාරයෙන් රහත් වෙන්න කියලා ඉස්සර කල්පනා කරනවා. රහතන් වහන්සේලා ඉන්නවා සුස්ක විදර්ශක රහතන් වහන්සේ කියලා. මම උන්වහන්සේගේ නිවන සාදාගෙන තියෙනවා, සාක්ෂාත් කරගෙන තියෙනවා. නමුත් අනුන්ට අවබෝධ කිරීමේ ශක්තිය අවමයි. ත්‍රිපිටක දරහාඳුනමක් කරන්න කියන එක කියන්න බෑ. මම කියන්නේ ත්‍රිපිටකේ පැත්තෙන් නෙමෙයි මම කියන්නේ. ත්‍රිපිටකේ පැත්තෙන් කියනවා නම් හොඳ ත්‍රිපිටක දරහ ආටුවාටිකා දරන හාඳුනමකට සමන් නිවන් දකි නැතු වුණත් අනික කෙනෙක්ව නිවන් දකින්න තරම් ධර්ම දේශනා කරන්න පුළුවන්. ඒකනේ බුදු සාඳුරු අතුවලියදී අතුවාචාරින් වහන්සේලා ගොඩක් සමන්ගේ නිවන ප්‍රාර්ථනා කරන අය. ධර්මපාලාචාරණමක් එමිලියද කියනවා. උපසේන ආචාර්යතුමා කියන එහෙම දෙයක් මේ අටවචාරින් වහන්සේ බොහෝ ගණන මේ රහත් වෙලා කියලා සඳහන් වෙන්නේ නැහැ එතන. එතනදී සුෂ්ක විදේශක රහත්භාවයෙන් රහත් වෙනවද? එහෙම නැත්නම් ත්‍රිවිද්‍යා සහිතව ත්‍රිවිද්‍යා කියලා කියන්නේ කුඹේ නිවාසානුස්සති සුඛපපාස ආසවක් කියන තුන. මේ බල සහිතව උපදුනහම මරණ උපදින සත්‍යය බලන්න පුළුවන්. තමන්ගේ පෙර ආත්ම බලන්න පුළුවන් නැත්නම් තමන්ගේ පෙර ආත්ම බලන්නත් බෑ රහත් වුණා කියලා. මොකද සමහර දැන් මේ දවස්වල භාවනා කරන අය නම් තමන්ගේ පෙර ආත්මය කියන්නේ. මොන්නේ දැන් මේ කියන කීර රහත් වුණත් පෙර ආත්මය කියන්නේ. තේන්න. එතකොට ඊට වඩා දැන් මේ බල තියෙනකොට දිවස තියෙනකොට ඉතින් කේසින් කෙනෙක්ගේ බණ කියන්නේ ලේසි. ඒ වගේ ෂඩබින්ඤ අසහිතලා කරනවා කියන්නේ දැන් අබින්න විපචක්කු විපසෝත ඒ විවිධ මනෝමය කියන ආදේශ අභිඥා කියන රහතන් වහන්සේ. උන්වහන්සේලා තමයි අහසින් යන්නේ ඔදිදල් කරන් දෙවිදෙක. විත්‍යා රහයනවා පොළොවකින් ගලන අනාත්මය. එකක දේවල් එකක මට්ටමකට කරන්න පුළුවන්. ඊට තුකින් තමයි සීපලි සිඹියාපත් මහ රහතන් වහන්සේ. සීපලි සිඹියාපත් වුණා පිටට ගෙන ඉගෙන ගන්න ඕනි කියලා කරන්න. නමුත් ඉගෙන ගත්ත දේ දන්න දේ වචනයක් වර්ධින්නතු ව්‍යාකරණ වර්ධින්නතු දේශනා කරන්න පුළුවන්. ඊට උඩින් යනවා නම් ඉතින් සාසන වල යනවා නම් අද්දස් නසු මහ සාවක අද්දස් සාවක බෝධිය වල යනවා. ඒ වගේ දුර ගමන දැන් උතුම්තර බෝධිය කියලා අදහස් කරන්න ඇත්තේ ඔය ගමන සාහත් බෝධිය. ඔව්. දැන් මේ කියපු ක්‍රම වලට සුෂ්ක විදර්ශකද ත්‍රිවිද්‍යා ප්‍රාප්තක ෂඩ විඤ්ඤා සහිතද එහෙම නැත්නම් සිපිලිස විපාකද කියන එක ක්‍රම හතරකට ගන්න පුළුවන් කියලා තියෙනවා. සුඛ ප්‍රතිපදා කික්ඛා විඤ්ඤා කියලා කියන්නේ සපසයිද ප්‍රතිපදාවේ වහ වහ මාර්ගඵල ලැබෙන ක්‍රම. කොහොමද තමයි සම්බුදුවා නැත්නම් බාහ්‍ය දාර්ශීය බාහ්‍ය දාර්ශීය තෙරුණා වගේ එහෙම නැත්නම් මහා කප්පින් තෙරුණා වගේ වචන කිංකයක් කරුවා නැත්නම් ධර්ම දේශනාවක් කරුවා එක ඵලයකට එනවා. තව ධර්ම දේශනාවක් ඇව්වා ඒ විලාවෙම හෝ තව ටික වෙලාවක අනාගාමී නරක රහත් වෙනවා. ඒ විදිහට සැපසහිත ප්‍රතිපදාව අද තියෙන විදිහට භාවනා කරන්න නැතු වහ වහ මාර්ගඵල ලබන සැපසහිත ප්‍රතිපදාව ඉක්මනින් ඉක්මනින් ලබන. එහෙම නැත්නම් සැපසහිත ප්‍රතිපදාව සුඛ ප්‍රතිපදාව දන්හා විත්. ඒ කියන්නේ සැපසහිත ප්‍රතිපදාවේ හල් ගිහිල්ලා නිවන් ලබන. හරියට විෂාකාව වගේ නැත්නම් අනේ පිටික කිතුමා වගේ. එහෙම කියනට වඩා හොඳ උදාහරණ තමයි සුද්ධෝදන රජතුමා. සුද්ධෝදන රජතුමා පළවෙනි ධර්ම දේශනාවම සෝවාන් වෙනවා. ඊට පස්සේ ධර්ම දේශනාවක් කරලා සරුදාගම. කාලයක් ගිහිල්ලා ධර්ම දේශනාවක් අහලා අනාගාමී. මරණාසන්න කාලයේ බුදුන් වහන්සේ ධර්ම දේශනා කරා අරහත්ත්වයට පත් වෙලා පිටුම් පාන. මහණෙන්නේ එහෙනම් අරහත්ත්වයට පත් වෙලා පිටුම් පාන. එහෙම නැත්නම් දව කිප්පා විඥා කියලා කියන්නේ සංකති අමාත්‍ය කියන කියන්නේ සංකති අමාත්‍ය කියලා කියන්නේ රාමතින් සවාදවර්ණ සහිත ඇතා පිට ඉඳද්දි කියන බණහල එහෙම කරාත්. ආදිරත් ප්‍රාණින්ද නර්තු දවද උග්ගසිතුතුමා කියන්නේ අනාගාමී වංශ කෙනෙක්. රා බීලා ඉන්නේ. ඉතින් උන්වහන්සේගේ ආශ්චර්ය කරුණු කියන්නේ මොකද? බුදුහාමුදුරුව දැක්කම රාමතින් ඉන්නේ. සද්ධා වේ කියන්නේ දුටුපමණින් සද්ධා ඇති වුණා කියලා පාවෙන අස්තර කරනවා. එන උයනේ ස්ත්‍රී පංචකාමයේ සතුරු වෙවි ඉන්නේ ඉලා. ස්ත්‍රීන් සහ ඒ නෑ නෑ නිකම් පුතක් වෙන කාලේ සතුරු වෙවි ඉන්නේ. ඒ වෙලේ තමයි බුදුහමඳුර වඩින්නේ. පළමු දර්ශනයෙන්ම දැකලා රාමතත් නැතුව ගිහිල්ලා පළමු දර්ශනයෙන්ම සද්ධා ඇති වෙනවා. සහසිත ඇති වෙලා පළමු බණෙන්ම අනාගාමී. අංගුත්තර අට්ඨක නිපාතේ. උග්ග සූත්‍රයෙන්. වේසාලික උග්ග හත්තගාමුග්ග කියලා සූත්‍ර දෙකක් තියෙනවා. ඒ වගේ සුඛාවලුවද ඒකිප්පා විඥා උදාහරණ. يعني සම්පසයිත ප්‍රතිපදාව ඉක්මනට. දුක්ඛාපටිපදා ඉක්ඛා විඥා කියලා තව උදාහරණයක් තියෙනවා. ඒ කියන්නේ ඔව් ඒ කියන්නේ සීල ගන්න ඕන, සීල රකින්න ඕනේ, ලොකු සීල රකින්න ඕනේ, භාවනා කරන්න ඕනේ. නමුත් අභිඥා ලැබෙන්න ගත්තාම සෝවාන වන්න සුදුදාගාම වෙන කල් නොයව සෝවාන්ලා ටික දවසකින් හෝ ටික වෙලාවකින් හෝ අරහත්ත්වයට පත් වෙන්න පුළුවන්. දුක්ඛාපටිපදා ඉක්ඛා විඥා කියන්නේ දුක්ඛාපටිපදා ඉක්ඛා විඥා කියන්නේ හරියට සෝන පොලිස අමුදුරුවද සෝන පොලිස අමුදුරු ජීවිත කාලයම කකුල විම තියන්නේ නැහැ. යටිපතුලේ රෝම කූපක් තිබ්බ කියනවා. උන්වහන්සේට කකුල බිම කියන්න තරම් කර්මයක් කරලා නැහැ. ඊයේ ඉඳදී ඒකින්ද කකුල බිම තියනවා කියලා කිව්වොත් එම වටේ ඉන්න කට්ටියගේ ඔළු පැලෙන්නවලු. කොහොම බුදුරුණු දින්නේ. ඒ ඉඳ ඒ නිවසේ දාසයන් ලව්ව වැඩක් කරගන්න ගහන්න වගේ නෙ නැහැ කියනවා. කකුල බිමින් තියනවා කියලා ඉතින් කියන්නේ. එහෙමයි සදාන්නේ. උන්වහන්සේගේ ආහාරය ලක්ෂයක් වටිනවා එක වේලක්. ඒ ආහාරය හදන්නේ යකඩ දැල් වලින් වට කරපු කුඹුරු යායක. ඒ කුඹුරු යායට වතුර දාන්නේ සුවඳ පිරුණු සුවඳ කවපු වතුර. සුවඳ හැල් જાතියක් බවන්. කුරුල්ලෙකුටවත් වහන්න බැරි වෙන යකඩ දැල් වලින් වහන කියලා. ලෝදලින් වහලා තියෙන රජුව අනුභව කරන්නේ ඒ වගේ ආහාරය. ඒක අඳුරගන්නේ දීව පණිතුමා බුදුරජාන් වහන්සේට සුළු රෝග, මහ රෝග, මධ්‍යම රෝග, මහ රෝග කියන සියල්ලම නැති වෙන්න විරේක බේතක් මල් තුනකට දාලා දෙනවා. බේත් ජාති තුනක්. පළවෙනි මල ආග්‍රහණය කරාම දහසරයක් විරේක වෙනවා ශරීරයේ තියෙන මහ රෝග ඔක්කොම නැති වෙනවා. දෙවෙනි මල එකසරයක් ආග්‍රහණය කරාම දහසරයක් විරේක වෙනවා මධ්‍යම රෝග ඔක්කොම නැති වෙනවා. තුන්වෙනි මලයක සරක් ආග්‍රහණය කරා දහසරක් විරේක වෙන ශරීරයේ තුන සුළු රෝග ඔක්කොම හැටියෙ. ඉතින් බුදුරජාණන් වහන්සේ 30රක් විරේක වෙන. ඒ 30රක් විරේක වුණාට පස්සේ අතිශයින් සියුම් ආහාරයක් තමයි ඊළඟට වැළඳීම සුදුසු. ඉතින් විෂාකාව වෙනම ආහාර පිළියෙල කරන, අනිවිච්චුතුම වෙනම ආහාර පිළියෙල කරන, කොසල් රජු වෙනම ආහාර පිළියෙල කරන. සුදුසුම ආහාරය ගන්නේ මුගලන් මහරහතන් උන්වහන්සේ ගල්පනා කළ බැලුවහම මේ සෝන කෝලි විසන සිටුවරය. ඒ සෝන සිටුවරය අනුභව කරන ආහාරය තමයි සිව්. මේ සෝන සිටුවරය ආහාර වළඳන වෙලාවේ මාලිගාවේ හත්වෙනි මහලේ උඩ කට්ටියේ තමයි එතෙන්ට අහසින් ගිහ වැඩම කරලා වැඩ ඉන්නේ. සිටුවරය ආසනයක් කනවල දානේ බෙදෙන අනේ පිළිගන්නවට පස්සේ මුගල් මහඳුර යන්න හදනවා. යන්න ගියාම යන්න එක වලඳන්නේ නැහැ. එනම් බුදුහාමුදුරන්ට ගිහිනවා. ඒකට කියන වහන්සේ වලඳන බුදුහාමුදුරන්ට ආත වේලකට. එතන මම කියලා නැවතාල් බුදුහාමුදුරන් දීතරයට පස්සේ එන්නේ ආදි. ඉතින් මේ වෙලාවේ මිසාකාව අනේ බුදු කුමාර කොසල් රබ්‍රම ආදිසක්. තම තමන්ගේ ආහාර දාණය අරගෙන එනවා. එනකොට මුගලන් මහඳුරත් සම්පූර්ණ වෙනකන් එතෙන් ඇවිල්ලා පාස්සේ විවර කරපු ගමන් ජීතවනේම සුණු. ඉතල කොසල් රජතුමාට ලොකු ආසාවක් ඇති වෙනවා මේ මොකද්ද කියලා නේද? ආහාරය පිළිබඳ ලොකු ආසාවක් ඇති වෙනවා. ආන දිවි ලෝකෙින්ද ගෙනාවේ කියලා. ඒක කියනවා නෑ මහරජා ඔබගේ රාජ්‍යයේ මේ සිටුවරෙක් ඉන්නා ඒ සිටුවර ගාහද. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා බුදුරජාණන් වහන්සේ ප්‍රමාණය රජතුරන්ට අයින් කළා තමයි වළඳන්නේ. ඒකත් එක්තරා හේතුවකින් තමයි රජුගේ ඒ ආහාරය වළඳුවාම ඒ සිටුවරට එන්නේ කියලා යනවා. මේ විදිහට ඒ රජුගේ ඒ ආහාරය වළඳන සිටුවරට එන්නේ කියලා තමයි දැකවෙන්නේ. ඒකම කීකේ දහස් ගණන් නාකීරු සම්පතෝ නිදාසෝ ඇවිල්ලා ඉතින් ආය යන්නේ බුදුම දුටට පස්සේ අපලක්ෂයක් කරුදුරු කෙනෙක් ආයෙත්. එහෙමම මහණ මහණුනාට පස්සේ අරතුරු බල දෙන්නේ අදී නෝතිල හැවි. ඊට පස්සේ භාවනා කරන්න කියලා දවස් 7ක් එක දිගට සක්මන් කරනවා. කකුල් පැලෙනවා. එල්ල ලේකම් එකක් ගණිත කියන ගමන් කරා. මොකක් මං කරලා අන්තිමට මට ආනන්දම කරන්න බැහැ. සුදු අන්නවා කියලා. ඒ ලේකම් විමහඳුර පහල. ආවෙල උන්වහන්සේට අර හීනාවේ උදාහරණය. හීනාකත හීනාවේකත වැඩියෙන් තද කරත් හඳ එනවාද? බුරුතරත් හඳ එනවාද? ඒ අන්නේ වගේ ප්‍රමාණයකට කියනෝනේ නියම හඳ ගන්න නම් වීර්ය කෙනෙකු සමෝ තියෙනවා. ඒ ධර්මදේශනාත් එක්කම රහත්. මේ වගේ වීර්යවන්තයෙක්ගේ අතුර උන්වහන්සේ සෝමාකාර ආරද්ධ විරියාණන් අතු අරමණල වීර්ය ඇති වුණේ අද. මේ ආකාරයට උන්වහන්සේ අරහත් වෙලා තියෙනවා. මේ ආකාරයට අරහත් වෙලා ඉන්නවා. අමාරු නෝ අමාරුයි. දුක්ඛාගත බව දන්දා විඥා කියලා කියන්නේ සමහර හාමුදුරුවෝ අවුරුදු 10ක් 15ක් භාවනා කරලා තමයි ආරම්භ කරන්නේ භාවනා කරන පුරවන්. තව අවුරුදු 10ක් විතර භාවනා කළොත් මාර්ග බලනවා. මේක මේක තහවුරු කරනවා. ඉතින් සමන් කරන්න ඕගෙන් මොන ක්‍රමයකද කියලා කාරණා කිව්වොත් මේක ප්‍රාර්ථනා කරනවා. ඒ අනුව තමයි වැඩ කරන්නේ. ඒ අනුව පුණ්‍ය කර්ම කළොත් පුණ්‍ය කර්මෙන් නිවන් පුළුවන් කියලා අපදාන පාළි පැහැදිලි. අපදාන පාළි අපිට පැහැදිලි වෙන්නේ එකයි. ඒ තමන් කැමති ප්‍රමාණය කොහොම වුණත් ඒ ප්‍රමාණය සිද්ධ වෙන්න ඇති තරම් කර්ම කරනවාද කියන එක ඊළඟට. අමුතු කාරණේ වෙනවා. යන්න හිතන් ඉන්න තැන යන තැන දෙකක්. මම මේව පිරිනම් කරගෙන මම මොන සීලේද රකින්නද පන්සිල්ලෙන් ඉච්චාම ඇති අපි රකින්නත් ඕනේ. නැත්නම් හවදාම රසින් රකින්න ඕනේ. අන්දස පිළිම රකින්න ඕනේ නැත්නම් සාමයේ තත්ත්වයටත් වෙන්න ඕනේ නැත්නම් උපසම්පදාය වෙන්න ඕනේ කියලා ඉතින් ඒක මාත් දුසාංග ගන්න ඕනේ ඒක තමයි තීරණය කරගන්න ඕනේ යන්න නේ මොකද සුස්තව දැස්සකම රහත් වීම තමන්ගේ රහත් භාවය ලබා ගැනීම ප්‍රමාණවත් උනාට තමන්ට ඕන නම් තමන්ගේ පෞල ඥාතියින්ම කොට ගන්න ඒක වෙන වෑයමක් දරන්න ඒක අමතර වෑයමක් තමන්ගේ මිත්‍රයන් වුණේ ඉතලනම් එවනේ මට අඩුගන් 100ක් 200ක්වත් කොට දාගන්න ඕන කියලා හිතන කට්ටියක් තියෙනවා. හැමෝම හිතන්නේ කියලා නෑ. මේ හිතන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන්ට නිඳා කිරීමකුත් නෑ. මොකද තමන්ට බඩ උසස් කුද්දෙන් නිඳා කරන නිවන් දැකීම කියලා මන්නම් අහලා නෑ. මොන්ට මේ වේලක් නැතුව හේතෝ පිළසූත්‍රය වගේ තියෙන සබ්‍රහ්මචාරීන් කෙරෙහි කිපෙන්න හොඳ නෑ, ගැටෙන්න හොඳ නෑ කියලා. ගැටෙන්නේ නැතුව යන්නේ. තමන් යන බෝධිය හොඳයි කියලා තමන් හිතුවට අනුන් යන බෝධිය හොඳ නැහැ කියලා හිතන්නයි දෙයක් නැහැ. නිඳා කරන්නයි දෙයක් නැහැ. තමන් යන බෝධිය හොඳයි කියලා හිතාගන්න එක වෙන කතාවක්. නමුත් වෙන වෙන විදිහට නිවන් දකින්න කොහොමද තියනවා කියන එක 80 මාස ශ්‍රාවකයන්ගෙන් පැහැදිලි වෙනවා. මොකද උන්වහන්සේ 80 මාස ශ්‍රාවක වෙලා දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නම සලොත් සාඳුර ඉතිපාන්නේ. කාටවත් තේන්නේ බක්කුලහාඳුරු කාටවත් ධර්ම දේශනා කරන්නේ අවුරුත් මහාන කරන්නේ එහෙම නැත්නම් සදිරවණිය රේවතහාඳුරු කැලේට වෙලා ඉන්නේ අරන්න වාසි දවස් 15 සැරයක් ඇවිල්ලා හාමුදුර දේශන විතරයි ඉන්නේ ප්‍රතිමොක්කේල විතරයි ඉන්නේ ඔව් ඒ වුණාට පින්දෝල භාරද්වාජ හාමුදුරු ආරන්නේ ආරන්නට පන්සලෙන් පන්සලට ගිහිල්ලා අහනවලු සිංහනාද කරනවලු චතුරාර්ය සත්‍ය පිළිබඳව වැටුරක් තියෙනවනේ එන්න මම උදැන්. ඒ වගේ අසුනාසාවකයන් අතරත් ප්‍රතිපදාවිදි ගොඩක් තියෙනවා. බුදුරජාන් වහන්සේවත් තෙලස් තුතාංග කරන්නේ නැහැ. හැම වෙලාවෙම. කාශ්‍යපහාමුදුරන් හැම වෙලාවෙම තෙලස් තුතාංග කරා. කාශ්‍යපහාමුදුරන්ට දැන් වයසයි දැන් ඇති නවත්තන්න කියලා කිව්වොත් බුදුහාමුදුරුවෝ කියලා තුන්වහන්සේ කියනවා. මහා පස්තුම ජනතාවට අනුකම්පාව පිණිස මම විකටම දූතාංග දරන කවුරු හරි සම්මහර දුක්ලේ විඳන්න පුළුවන් මේ සාමෝ කියන දෙයක් ඇති නෑ කිය. ඒ වගේ දැන් මේ බණ වලට තේරුම් දෙන ආකාරයට අපි එහෙම හිතන වෙලාව. අන්න ඒ වගේ අපි අවබෝධ කරගන්න ඕනේ මේ විවිධ මට්ටම් තියෙන විවිධ යන විදි තියෙන. නොයන විදි තියෙනවා. යන විදි අතරත් වෙනසක් තියෙනවා. හැබැයි ගොඩක් තියෙන නොවන විදි තමයි මේ අවබෝධ කරගන්න ඕන කාරණේත් ඒක තමයි. මොකද මම සෝවාන් වෙන්නයි කැමති කියලා කිව්වට ඊට කලින් කරගන්න වැඩ ගොඩක් තියෙනවා ඒක.
ඉතින් මේ හින්දා සෝවාන් වෙන්න ඕනේ කියන රරති ඉවර කළ ඉවරලා. ඉතින් නැහැ වෙන්නේ නැහැ. සමහරු ඉතින් ඉන්නවා මම අසුමහ ශාวกෙක් වෙනවා කියලා. එහෙම හිතලා මන්නේ පිටවක් ඉන්නේ නැහැ. ඉතින් අසුමහ ශාวกෙක් කියලා නිවන් ගින්නම එහෙම වෙන්නේ නැහැ. යම් කිසි පුද්ගලයේ මේ ජීවිතේ රහත් වුණත් ඊළඟ ජීවිතවල රහත් වෙන්න ඕන වුණත් ඒ පුද්ගලයාට එකම ප්‍රමාණයක් කරන්න වෙනවා. එක ජීවිතයක මහන්සිය රහත් වෙන්න පුළුවන් නම් අසු මහ ශාวกෙක් වුණත් මහා ශාวกෙක් වෙන්න ඕන නම් ඒ වගේ ජීවිත ලක්ෂයක් කෝටියක් පෙරතුරන්න ඕන. නිකන් සම්මලිකවට සිල්වත් වගේ නැති ඉඳලා මේ අසු මහ ශාวก මහා ශාวก නේද? දැන් කාලේ අපිට දකින්න හම් වෙන ගොඩක් පුද්ගලෝ සියල්ලම කල් දාලා තියෙන්නේ. ඒ කල් දාලා තියෙන්නේ Taman demo කරන්නේ නැහැ කියලා. ඉතින් ඇත්තටම ඒකේ ප්‍රතිඵලය මොකද්ද කියනවනම් ඒගොල්ලන්ට ඒක ඕන වුණාම නිවන ඊට පස්සේ කලදාන පටන් ගන්නවා ඒගොල්ලන්. එහෙම නෙමෙයි දැන්. කියලා තියෙන්නේ මෙහෙම දැන්. මහා බෝසතාණන් වහන්සේ ඌරෙක් වෙලා ඉඳද්දි හොරු 40 කට බණ කිව්වහම එච්චර දුස්සීල හිටපු හොරු මුනි මරණය හිටපු හොරු ඔක්කොම අතහැරලා එහෙම මහානවා. ඉතින් ඒ හොරු 40ට ඒ කර්මය බල දෙන්නේ කොහොමද? බුදු වෙලා ඉඳද්දි බුදුහාමුදුරුව හම්බුණාම ඉතිහාසනේම රහත් වෙනවා. වැඩි දුර යන්න ඕනේ නැහැ. ඒ මොකද කිව්වහම කියන එක ඒ වෙලෙම ක්‍රියාත්මක කරගෙන ඉතින් මම අද මේ දවසම කතා කරන්නේ කිව්වහම සිල්ටි ක්‍රියාත්මක කරනවා. ඉතින් සිල්ටි ක්‍රියාත්මක කරනවා කියලා හිතන් හිටිය බවන්ට ක්‍රියාත්මක වෙනවද? එහෙම නැත්නම් අඩු නෝඩුකම වෙනවද කියන එක ආයෙ සරින් සරේ හොයලා බලන්න ඕනේ. අද තියෙන අධර්මීය රජයේ සමාජයේ සිල් කැඩෙන්න තියෙන ප්‍රවණතාව තමයි. වකින්න තියෙන ප්‍රවණතාව තමයි. ඒ හින්දා බුදුගම් බලනවා වගේ යන්නන්නේ. ඔව් පහතර කියන්නේ නෑ ගඟේ පහ යනවා විතරක් නෙමෙයි ගඟේ යටටත් යනවානේ. ගඟේ යනකොට මේ තීරණය කියන්නේ අතුරු උඩ ඉන්න මහන්සි වෙන්න මේ. හැබැයි ඒත් දැන්නේ බලන්න. දැන් මේකනේ උඩ ඉඳලා විතරක් මදි උඩට තීරණය ගන්න. නෑ නෑ කලින් ජීවිතවල රැකලා තියෙන තමයි ලේසියෙන් ඉඳලා වනහන්නේ කියලා තියෙන්නේ. වනහලා නිවන් දකින්නේ කියලා මොකද දැන්? ඒ ඥාණයන් තියෙන්න බෑ තමයි. ඒ කියන්නේ කල්පිත දුසංගර
සම්මතද
නැහැ. ජීවිත දුසංගර කළ කින්නාය තමයි වෙලා තියෙන 50 වම් කිසිම හරකට නෙවෙයි දැන් බාහිය දාසිය කියන්නේ දැන් කීපයක් කියමු ගමන් රහත්. ඉතින් අනිවාර්යම රහත් වෙන්න අවම අවස්ථාවේ සම්පූර්ණ වෙන්නේ නැත්නම් රහත් වෙන්නේ නැහැ. ඒක කලින් ජීවිතවල කරලා නැත්නම් තමයි මේ ජීවිතේ කරන්න ඕනේ. මෙහෙමයි. තමන්ට ඒක දැනගන්න ඕනේ නැහැ. තමන් නිවන් දකින්න නම් කය පිළිබඳ ආසාවයි ජීවිත පිළිබඳ ආසාවයි අතරින්ද. අතෑරලා බුදුහාමුදුරුව කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්තාම බුදුහාමුදුරුවෝ කියන විදිහටම අර මනහන එහෙන් පිටින්ම තමන්ගේ ඔක්කොම අතරින්ම කැමතිනවා දූතන් ඔක්කොම දරන්න කැමතිනවා ඒ කැමති වුණාට කලින් දරලා තියෙන ඉන්න රහස. එහෙම කලින් දරලා නැත්තම් ඉබත්ත ගිහිල්ලා තමයි රහස. ඉතින් තමන් එතරින්න පුද්ගලයාට තමන් කලින් කරාද නැද්ද කියලා දැනගන්න අදාළ නැහැ අතරු. දැන් පටන් අරගෙන දැන් යනවා කියලා හිතාගන්න පුද්ගලයා තමයි කොහොමද? ඒ පුද්ගලයා එහෙම හිතුවම කලින් කරලා තියෙනවා නම් ලේසියෙන් වෙනවා නැත්තම් කලින් ඉන්නවා. ඒ දෙකටම මුළු ජීවිතේ වුණත් බුදුහාඳුරු කියන විදිහට ඉන්න කැමති වෙන පුද්ගලයා කරනවා. ඒක දැන් අපිට හිතන්න අදාළ නැහැ අර. දැන් අපි බුදුහාඳුරු කියන විදිහටම ඉන්න කැමති වෙනවා නැත්තම්. සද්ධාව බුදුහාමි නෝ කියන්නේ. කියලා කියන්නේ එමන්නේ අපාරුතා තේසං අවතස්ස ద్వාරා කියලා කියන්නේ. මුන්න දැන් අමෘතයේ දොර ඇරලා තියෙන්නේ. ඒ සෝතමන්තෝ පමුණගත් සද්දා අන්න දැන් ධර්මය ආහන්න කැමති ඒ සද්ධාව උදාහරින්න කියලා. සද්ධාව තමයි මූලික. සද්ධාව මූලික වුණාම හරි බුදුහාමුදුරු කියන්නේ ඒක විශ්වාසක සම තමන්ගේ මුළු ජීවිතේම අතාරින්න කැමති නේද? තමන් කලින් ආස වුණේ මොනව කන්නද මොන විදියට කන්නද ආත් එක කතා කරන්න දේ ඔක්කොම අතාරින්න ඉගෙන ගන්න කියේවා කරගන්න කියේවා ලබා ගන්න කියේවා ඔක්කොම අතාරින්න ජීවිත අතාරිනවා කියන්නේ තේරුම ලොකු තේරුමක්. මේ අගතාරිනවා කියන්නේ ලොකු තේරුම. අන්නේ ඔක්කොම අතෑරලා අර බුදුහාමුදුරු කියන විදිහම මම මෙතෙන්ලා ඉන්නවා කියලා හිතන එක තමයි සත්‍යහන්ත. ඒ කියන්නේ ජීවිත පූජාවෙන් තමයි මාර්ගයෙන් පටන් ගන්න. එතකොට මහාට ඉතින් ඵලයන් පාලිතයි. බවාග්‍රහි පටන් අවීචිය දක්වා කෝටි ලක්ෂයක් සක්වලන්හි වැඩවෙසෙන්නා වූ සියලු සංඝයා වහන්සේලාට, සියලු ආර්යයන් වහන්සේලාට, සියලු සත්පුරුෂයන් වහන්සේලාට නමස්කාර කරනවා. බවාග්‍රහි පටන් අවීචිය දක්වා කෙලක්ෂක් සක්වලයන්හි සියලු සම්මාදිට්ඨිකයෝ අප සියල්ලෝම සිං රැස් කරගන්නා ලද ධර්ම දේශනාමය සහ ධර්ම ශ්‍රවණමය සාකච්ඡාමය පුණ්‍ය කර්මය සහ අනිකුත් අප විසින් කරන ලද සියලු පුණ්‍ය කර්මය අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඔවුන් පතන්නා වූ බෝධිකින් නිවන් ලබනවා. එතෙක් දුක් නිරෝධී සුවපත් වූ සිද්ධාත්ථෝ වෙත්වා සංස්කාරී දුකින් ලබත්වා. බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න. බුදු දේශනය ආරක්ෂා
කරගන්න.
මේකි සමකල්හි සම්මාදිට්ඨිකෝ පිණිසද සමකල්හි සීලවන්තයින් පිණිසද බාලයන්ගේ ඇසුරු නොදැකීම පිණිසද බාලයන්ගෙන් කිසිම බලපෑමක් ඇති නොවීම පිණිසද කල්‍යාණ මිත්‍රයන් ලැබීම පිණිසද කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලැබීම පිණිසද නිර්මල ධර්මයේ ඇසීම පිණිසද නිර්මල ධර්මයේ දැරීම පිණිසද නිර්මල ධර්ම අවබෝධ කිරීම පිණිසද නිර්මල ධර්ම අනන්‍ය අවබෝධ කිරීම පිණිසද සිත වාසනා වේවා
සිත වාසනා වේවා
සාදු සාදු